හැම දිනාටම තෙරුවන් සරණයි. විධානයේ වන්දනා ඉවරනාට පස්සේ ඉතින් මේ පී දවල් වරුවේ වැඩසටහන දැන් මේ විදිහට අපි ආරම්භ කරමු. මේගොල්ලන්ගේ වැඩසටහන මහත්තයෙන් දෙක වෙනකල් තුන කලින් කරුණා නේද?
කලින් මසල්ලා. අපි කියන දෙක වෙනකල් හිටන හම් වෙන්න හිටියේ. ඉතින් කලින් වෙච්ච ඉඳ මෙතෙන්ට.
ආ. ඉතින් මේ වෙලාවේ මම අර කියාගෙන ආපු කරුණු ටිකක් තියෙනවානේ. ඒ ටිකේ පොඩි කන්ටිනියුෂන් එකක් කරන්න. ඊට පස්සේ සක්මනකුත් තියෙනවා. මේ වෙලාවට සක්මන්
සම්බන්ධස කීප දෙනෙක් අවතින් සම්බන්ධ වෙනවා. ඕවා සීආර්කේ කනෙක්ටර්ගේ පොඩි සමරි එකක් වගේ කියන්න පුළුවන්.
අපි කතා කරගෙන ආවේ ඒක එහෙම අපි ඉතිසියාව ගැන කිව්වා. ඊට පස්සේ තරහ යන එක ගැන, තරහ ගියෙන් පස්සේ අපි ඒක අපිට දැනෙන්නේ කොහොමද කියලා අපි පාවිච්චි කරන පොදු වචන තියෙනවානේ, තරහව, වෛරය, ක්‍රෝධය ආදී ඒ වචන සෙට් එකක් තියෙනවානේ. ඒව පාවිච්චි ගන්නේ නැතුව ඇත්තටම අපිට ඒ තරහව කියන එක අපේ ඇඟට හිතට දැනෙන්නේ ඒ ඇතුණන් පස්සේ මම ඒක අත්විඳින්නේ කොහොමද කියන අපේ භාෂාවෙන් තමයි අපි ඒක මේ හැම එක්කිනාටම දැනන හැටි කතා කරේ. ඊට පස්සේ ඉරිසියාව ගැන කතා කරා. ඉරිසියාව දැනන පස්සේ කොහොමද අපිට ඒක දැනෙන්නේ කියලා. ඊට පස්සේ අපිට අදහසක් ආවා අර ධර්මය දකින්නයි කියලා නේද? ආන්නේ ඒ හරිය තමයි අපි මහතනේ නැවැත්තුවේ, ධර්මයේ දකින්නයි කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය බුදුරජාණන් වහන්සේ කතා කරනවා එව එන්න බලන්න කියලා. එහි පස්සිකු එන්න බලන්න කියලා කියනවා. එතකොට ඒ එන්න බලන්න කියලා කියන්නේ මේ ඇත්ත වශයෙන්ම ත්‍රිපිටකයේ නෙවෙයි. අපි ඉගෙන ගන්න ත්‍රිපිටකයේ ඒ පොතේ නෙවෙයි. ඒ ත්‍රිපිටකයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ ධර්මයේ එන්න බලන්න කියන දැන් තියෙන්නේ උන්වහන්සේ කියන්නේ ඔය තමා තුළම තියෙනවා එතෙන්ට ඇවිල්ලා බලන්න කියලා. බලන ධර්ම තව දෙකක් තියෙනවා. එකක් තමයි අපි එක ධර්මයක් තමයි අපි තියෙන ධර්මයේ තමා තුළින් මේ වෙලාවට තියෙනදී අපි දකිනවා. අනිත් එක තමයි ප්‍රතිවේක්ෂාව තුළින් දකිනවා. ප්‍රතිවේක්ෂාව තුළින් කියලා කියන්නේ මෙනෙහි කිරීම තුළින් දකිනවා. ඒක හරියට උදාහරණයක් කියන්න පුළුවන්. දැන් ආනාපාන සතිය තියෙන ආනාපාන සතිය සතිපට්ඨාන සූත්‍රයේ සතිපට්ඨාන සතිය කියලා තියෙනව නේද? හැම එක්කෙනා වගේ කියලා තියෙන සතිපට්ඨාන සූත්‍රයේ ඒකේ සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවානේ මේ අර පළවෙනි ආනාපාන සතියේ පබ්බයේ කොටසේ ඒ ආනාපාන සතියේ කායේ කායානුපස්සනාව කැටිට වඩලා ඉදි අජ්ජත්තංහා කායේ කායානුපස්සී විහෙරති කියලා කියනවනේ. මේක තමන්ගේ කයේ ආධ්‍යාත්මික කයේ තමන්ගේ කයේ ආස්වාසේ ආස්වාසේ ප්‍රාස්වාසේ ප්‍රාස්වාසේ දකින්නයි කියලා. ඊට පස්සේ කියනවා නේද බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති කියලා. ඒ කියන්නේ අනිත් අයගේ කය ආස්වාස ප්‍රස්වාස දකින්ද කියලා. ඉතින් අපිට අනිත් අයගේ කය ආස්වාස ප්‍රස්වාස දකින්ද බෑනේ නේද? අපේ කය ආස්වාස ප්‍රස්වාස දකින්ද පුළුවන්. අනිත් අයගේ කය ආස්වාස ප්‍රස්වාස දකින්ද බෑ. ඒකේ තියෙන්නේ තමන්ගේ කය ආස්වාස ප්‍රස්වාස සිහියෙන් නුවණින් යුක්තව එතෙන්ට ගිහිල්ලා බලනවා. අනිත් අයගේ ආස්වාස ප්‍රස්වාස දේශනානුසාරයෙන් ප්‍රතිවේක්ෂාවෙන් දකිනවා. දෙක. බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ අපි ප්‍රතිවේක්ෂාවෙන් මෙනෙහි කරන්නේ. අන්න එතකොට ධර්මයේ දකින ධර්මයට යන එන්න බලන්න කියලා කිව්වන් පස්සේ එකක් ප්‍රතිවේක්ෂාව අනිත් එක තමයි හරියට එතෙන්ට ගිහිල්ලා බලන. දැන් අපි අපේ තුල දකිනකොට දකින්නේ හරියට ප්‍රතිවේක්ෂා කළා නෙවෙයි. ප්‍රතිවේක්ෂා කියලා කියන්නේ මෙහෙමයි. හිතනවා. ඔය කාරණේ මේ විදිහටයි කියලා අනිත් එක්කන පිළිවඳ මෙනෙහි කරනවා හිතනවා. ඒක නම් ප්‍රතිවේක්ෂා කියලා කියන කරුණු කාරණා හිතනවා. කරුණු කාරණා දැන් අපි ආහාර පාන ගන්නේ නුවණින් සලකා බලනවා කියලා කියන්නේ. ප්‍රතිවේක්ෂා කරනවා කියලා කියන්නේ නුවණින් සලකලා බලනවා කියලා, යෝනිසෝමනසිකාරය කරනවා කියලා කියන්නේ. දැන් මම මේ ආහාර ගන්නේ අලංකාරයේ පිණිස නොවේ, මද වැඩිම පිණිස නොවේ, ඇඟතර කර ගැනීම පිණිස නොවේ, ඇඟ පැහැපත් කර ගැනීම පිණිස නොවේ. මා මේ ආහාරය ගන්නේ සාගින්න දුරු කර ගැනීම පිණිසයි, බ්‍රහ්මචර්යා පිළිවෙතේ යෙදීම පිණිසයි. අන්න ඒ විදිහට කරුණසරණ සලකනවා. අන්න ඒ ක්‍රමයට කියනවා ප්‍රතිවීක්ෂා කරනවා කියලා. දැන් අනිත් එක්කිනා තවත් කෙනෙක් පිළිබඳව දැන් කවුරු හරි හයියෙන් හති අරිනවා. එතකොට අපි එයාගේ හති අපිට දැනෙන්නේ නැහැ. අපි එතකොට කරුණ හිතනවා මෙයාට මහන්සියක් කියලා හිතනවනේ. ආන්නේම හිතාගන්න එකට කියනවා ප්‍රතිවිශ්වාස කරනවා කියලා. සම්පජඤ්ඤේ සති සම්පජඤ්ඤේ කියන්නේ ඒ සති සම්පජඤ්ඤිතේ තියෙනවා. හැබැයි සති සම්පජඤ්ඤේ කියන්නේ සම්පජඤ්ඤේ කියලා කියන්නේ නුවණට. සිහියයි නුවණයි කියන එකට තමයි සම්පජඤ්ඤේ කියලා කියන්නේ. දැන් මිනිසෙක් අපි මේ දෙහිගෙඩියක් කපනවා. දෙහිගෙඩියක් කපලා එහෙම වගේ මේ ඒ දෙහි ගෙඩිය මෙහෙම මිරිකනවා. එහෙම නැත්නම් කනවා. එතකොට ළඟ ඉන්න එක්කෙනාගේ කට ඇදෙනවා. නේද? එයාට ඇදලා නිකන් මූණ ඇඹුල්ලා ඒ විදිහට. එතකොට අපි හිතාගන්නේ මේ මිනිස්සයා කාලා නැහැ. නමුත් මේ මිනිස්සයාගේ හිතවිල්ල මේකට අනුව යනවායි කියලා අපි කරුණු කාරණා හිතාගන්නවා නේ. අන්න ඒ ක්‍රමයට කියනවා ප්‍රතිවික්ෂාවෙන් දකිනවා කියලා. දැන් ශරීරයේ ප්‍රතිවේක්ෂා ක්‍රම ওই විදිහට තියෙනවා. ගොඩක් ජීවිතේ පිළිබඳව, ඊට පස්සේ ගොඩනැගිලි දේවල්, ජීවිත විනාශ වෙලා භවට යන දේවල් ප්‍රතිවේක්ෂා ක්‍රමයෙන් නුවණින් කරුණු කාරණා සලකලා බලන විදිහ ගොඩක් තියෙනවා. දැන් මේ අපි අද කතා කරේ ඊට වඩා මේ තව අපේ තුල ඇතිවෙනා දෙයක්, ධර්මයේ අපේ තුලින් දකිනවා කියන එක කොහොමද කරන්නේ කියලා. ධර්මයේ දකිනකොට අපි අත්විඳිනවානේ. දැන් අපි දෙහිගිරියක් අපි කෑවන් පස්සේ ආයේ මේ මූණ දිහා බලාගෙන මෙහෙම කණ්ණාඩියෙන් අපේ මූණ බුල් වෙනවද කියලා අපිට එහෙම බලන්න අවශ්‍ය නැහැ. ඒක ෆීල් වෙනවා. හොඳටම දැනෙනවානේ කඩට ඇඹුලයි කියලා. එතකොට ඒක අරට වඩා ටිකක් හරිම ළඟ තියෙන දෙයක්. ධර්මයේ දකින්නවා කියනකොට තමා තුළින් දකින්න ඕන. තමා තුළින් තමාට තියෙන දේ තමාට දැනෙන්නේ අපි අත්විඳින්න ඕනේ. ඒක මෙනෙහි කරනවට වඩා තියෙන දේ හරියට ප්‍රත්‍යක්ෂයෙන් දැකීමක්. ඒක කියන්න ගිහිල්ලා තමයි අපි නව කතාවක් ගැන කිව්වේ නේද? කියන්නේ යම්කිසි කෙනෙක් ලියාපු පොතක් නවකතාවක් අපි කියවනකොට අත්විඳිනකොට ඒ කියවනකොට අපි හිතේ හැම වෙලාවෙම මේ රූපයක් හදා ගන්නවා. ඒ තියෙන පුද්ගල චරිතවලට අනුකූලව, ගම්මානවලට අනුකූලව, ඇලදොර ගංගාවලට අනුකූලව යාන වාහනවලට අනුකූලව අපි පින්තූර හදනවා. පින්තූර හදලා අනුන් ලියපු නවකතාවක් අපි අත්විඳින්නේ අපේ ගමේ සිද්ධියකට ගැට ගහලායි. අපේ දන්න පළාතක සිද්ධියකට ගැට ගහලායි. ඒ එහෙමනේ සිද්ධ වෙන්නේ. එතකොට අර ධර්මයේ දකින්නවා කියන එක ඇවිල්ලා ඉරිසියාවක්, මාන්නයක්, උඩඟුකමක්, ලෝභයක්, රාගයක්, ඇලීමක්, තණ්හාවක් ආවොත් එහෙම ඒකේ විදිහට, ඒ සිතුවිල්ලේ විදිහට අපේ තුල මේ යම්කිසි වේදනාවක් හදනවා, වින්දනයක් හදනවා, මානසික පරිසරයක් හදනවා, චිත්ත රූපයක් මවනවා, නරක දෙයක් නම් හිරවීමක් හදනවා, තදවීමක් දැවිල්ලක් හදනවා, හොඳ දෙයක් නම් පහසුවක් හදනවා. ඒ ටික අපේ ජීවිතයේ අස්සේ හදනවා. ඒක බැලේ එතෙන්ට ගිහිල්ලා ඒක බැලීම තමයි අපි කී කියන්නේ. එහෙම නේද?
ඒක භාවනාවේ ඥානෙට කිට්ටුද
සමහර. ඒක ඇත්ත වශයෙන්ම භාවනාවක් තමයි. කිට්ටු කෙලින්ම භාවනා මාර්ගයක් ඒක. සම්මර්ශනය කිරීමක් සත් දැන් කාමච්ඡන්දයක් ඇති වුණාම ඒ කාමච්ඡන්දේ හැඩ වැඩක් තියෙනවා. ඒ ආසාවේ, ඒ තණ්හාවේ, ඒ ලෝභසිතුවිල්ලේ යම්කිසි ආකාර ස්වරූපයක් තිබෙනවා, යම්කිසි හැඩක් වැඩක් තියෙනවා. ඒක අපිට දැනෙනවා. ඒක අපේ ඇඟේ, අපේ ශරීරයේ, අපේ ජීවිතය ඇස්සේ ඒකේ ස්වරූපයක් හදනවා. ඒක යම්කිසි ගති විශේෂයක්, ස්වරූපයක්, යම්කිසි වෙනස් කිරීමක් අපේ ජීවිතය ඇස්සේ හදනවා. ඒක අපිට එක්තරා විදිහකට දැනෙනවා. ඔළුවේ හරි, කනේ හරි, ඇස් දෙකේ හරි, මූණේ හරි, බෙල්ලේ හරි, හදවතේ හරි, පපු ප්‍රදේශයේ හරි, ඒ සාමූහික කොටසේ හරි යම්කිසි විදිහකට අපිට ඕකේ මේ ඒ සිදුවෙච්ච සිතුවිල්ලත් එක්ක හැදිච්ච ඒ වෙනස්කම අපි ඔහෙ කොහේ යතැනක අපි එක්තරා විදිහකට අපිට දැනෙනවා. ඒ දැනෙන විදිය අපි ඒ වෙලාවට ඒ දැනෙන විදිය හිතින් හසු කර ගැනීම දැකීමක්. ඒ වෙලාවට තව එකක් කියන්න ඕනේ. දැන් මේ දැනෙන හැම එකටම නම් තියලා නැහැ. අපිට දැනෙන දැනීම් හැම එකක්ම ගොඩවල් වලටයි නම් තියලා තියෙන්නේ. කාමච්ඡන්දය කියලා කිව්වන් පස්සේ ඒකේ මූලික කොටසකටයි නම් තියලා තියෙන්නේ. ඒක චාන්ඡන්දේ දැනෙන ගොඩාක් තියෙන ආකාර ස්වරූප තියෙනවා. ඒ හැම එකටම නම් දාන්නට බෑ. වචන සීමාවයි, සීමානිතයි. ඒ වචනය අස්සතේන යටත් වෙලා හැදෙන වැඩෙන ඒ ස්වභාවය ආකාර ස්වරූපයේ වෙනස් ගොඩයි. ඒක නිසා සමහර වෙලාවට අපිට කියා ගන්නට බෑ ඒ දේ මට මෙහෙමයි කියලා. හැබැයි හිතට දැනෙනවා ඒක. මම මේ කියන දේ තේරෙනවද? උදාහරණයක් කිව්වොත් එහෙම මෙහෙම තියෙනවා. පැණිරහ කියලා කියනවනේ. ওই පැණිරහ අතර කිතුල් පැණි කාලා තියෙනවා. මොන රහද කිතුල් පැණි? පැණිරහ. මේ සීනි කාලා තියෙනවා. සීනි මොන රායිද? පැන් රායි. පොල් පෙනි කාලා තියෙනවා. පොල් පෙනි මොන රායිද? පැන් රායි. එතකොට මෙහි හදනවා මේ උප්පෙනි. උප්පෙනි ඒත් පැන් රායි. සුදු සීනි පැන් රායි. සුදු සීනිත් පැන් රායි, රතු සීනිත් පැන් රායි, උප් පැණිත් පැන් රායි, කිතුල් පැණිත් පැන් රායි, පොල් පැණිත් පැන් රායි නේද? මේ හැම එකක්ම පැණි රායි. ඒ වගේ මොකක්ක දැන් කවුරු හරි කියන්නේ කොහොමද මේක මේ පොල් පැණි කියන, කවුද කොහොමද ඒක කියන්නේ කිතුල් පැණි කියලා? කිතුල් පැණි තේරුම් ගන්න පුළුවන්ද? පුළුවන්. එතකොට කිතුල් පැණි අපි තේරුම් ගන්නේ කොහොමද? පොල් පැණිත් පැණි රහය නම්, කිතුල් පැණිත් පැණි රහය නම්, සීනිත් පැණි රහය නම්, සුදු සීනිත් පැණි රහය නම්, හැම එකක් පැණි රහය නම් අපි කොහොමද කිතුල් පැණි කියලා තේරුම් ගන්නේ? අන්න ඒක තමයි කියන්නේ. Taman තේරුම් ගන්න පුළුවන් ඒවට ආවේනික, ඒ කිතුල් පැණි වලට ආවේනික වෙන රහක් එකසි තියෙනවා. අපි කියන්නේ පැණි රහය කියලා. නේද? ඒ කිතුල් වලට ආවේනික රහක් ඒකේ තියෙනවා. ඒකට ඇත්ත වශයෙන්ම කියා ගන්න බෑ. අපි මේ පැණි මොන රහයි? හෙත් පැණි රහයි.
මේ පැණි රහයි කියලා කියන්නේ.
ඔව් දැන් එහෙම තමයි කියන්නේ.
අපේ සප්තකෝෂයේ ඒ ෆීල්ඩ් එක කියන්න වචන
නැහැ. නැහැ. අපිට තියෙන සීමාන්විත වචන ස්වභාවය. අපිට තියෙන බොහොම සීමාන්විත වචන ස්වභාවයක්. නමුත් අපි හැම කෙනාටම අපි පැණි රහයි කියලා මේ පැණි කෑවත්, කිතුල් පැණි කෑවත්, පොල් පැණි කෑවත්, සීනි කෑවත් අපි හැම කෙනාටම තියෙනවා කිතුල් පැණි තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. මේ පැණි තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. හොඳටම හැකියාව තියෙන මේ පැණි මේවා කියලා බඹර පැණි වෙනම, මේ පැණි වෙනම, හොඳට උප් පැණි වෙනම තේරුම් ගන්න පුළුවන් හකුරු කැලක් කෑවන් පස්සේ කිතුල් හකුරුද මේක මේ නිකං හකුරුද කියලා තේරුම් ගන්නට පුළුවන්. ඔච්චර තේරුම් ගන්නට පුළුවන් හිතට ඒක මෙහෙමයි මට දැනෙන්නේ කියලා කියා ගන්න බැහැ. තේරෙනවද? ඒ වගේ මොකක් හරි අපි හිතමු කාමච්ඡන්දේ කියලා. කාමච්ඡන්දෙත් ඔය වගේ. කාමච්ඡන්දෙත් මේ ඒ කාමච්ඡන්දයයි ඒක අපි හිතමු මිනිස් පුද්ගලයෝ 10 දෙනෙක් කියලා තියෙන එක ලස්සනම පුද්ගලයෝ 10 දෙනෙක්. හැබැයි ඒ 10 දෙනා දිහා බලනකොට අපිට දැනෙන දැනීම් මේ දැනීම් 10ක්. හැඟීම් 10ක් ඉන්නේ. ඒ වගේ ශබ්දයට බැඳෙන බැඳීමයි රූපයට ඇතිවෙන බැඳීම් ස්වභාවයයි ඒකේ තියෙන රසාස්වාදයයි අපිට වෙනස් විදිහටයි දැනෙන්නේ. ඒක හැබැයි ඇඟට දැනෙනවා, හිතට දැනෙනවා. ප්‍රකාශනය අමාරු. නාසයට දැනෙන සුවඳත් ඒ වගේ. එකම දේ වුණත් ඒ වගේ. දැන් මේවා ආයතනික වශයෙන් වෙනස් කියන්නත් පුළුවන්. ශබ්දයේ, ගන්ධයේ, රසයේ සහ මේ මේවා පොඩි වෙනස්කම් තියෙනවා. පොඩි වෙනස්කම් කියලා කිව්වට ඒක පොඩිම නෙවෙයි. ඒ වගේ මහා පරාස වෙනස්කම් තියෙනවා. ඒක අපිට දැනෙනවා. මේ කාරණේ තේරෙනවද ඇත්ත? මේකේ වෙනසක් තියෙනවා කියලා තේරෙනවද? ඒක නිසා සමහර තරහ කියන ඒවා තරහ කියන ඒ වගේ තියෙනවා ආකාර විශේෂ වෙනස්කම්. තරහ කියලා පොදු වශයෙන් කිව්වට ළමයෙකුට තරහ යන්නේ තරහ යෑමයි, ගුරුවරයෙක් එක්ක තරහ යෑමයි, ගමේ මිනිස්සෙක් එක්ක තරහ යෑමයි, තමන්ගේ වෛරක්කාරයෙක් එක්ක තරහය, මිනිස්සෙක් එක්ක තරහ යෑමයි කියන එකත් අපිට දැනෙන්නේ මේ ආකාර කීපයකටයි
දැනෙන්නේ.
එහෙම දාලා තියෙනවා. ඒත් ඒ ටිකෙමුත් ටිකක් එක්තරා විදිහක ආකාරයක් තමයි කියන්නේ. තව තියෙනවා ඒත් මේ ඒක දැනෙන හැටි තවත් වෙනස් විදිහට තියෙනවා. ඒ ඔක්කොම ටික එක්කාසු කරලා තමයි අපි වෛරය කියලා කියන්නේ, ක්‍රෝධය කියලා කියන්නේ, උපනාහය කියලා කියන්නේ. ඒ උපනාහය ගත්තන් පස්සේ මෙහෙම වෙනස්කම් කරලා තියෙනවා. මේ අරමුණේ හැටියට වෙනස්කම් කරලා තියෙනවා හිතේ අප්‍රසන්න ගතිය. එක වෙලාවකට මෙහෙම කියනවා ඇලීමක් ඇති වුණාන් පස්සේ තමන්ට ලැබිච්ච දේ ගැන ඇලීම ඇලීමක්නේ. තමන්ට නොලැබිච්ච දෙයක් තියෙනවා ඒකටත් ඇලීමක් ඇති වෙනවා. තමන්ට ලැබිච්ච දෙයක් තියෙනවා ලැබිච්ච එකටත් ඇලීමක් තියෙනවා, නොලැබිච්ච දෙයක් තියෙනවා නොලැබිච්ච එකටත් ඇලීමක් තියෙනවා. එතකොට ඒ දෙකම මේ වෙලාවේ තියෙන දෙයක්. තමන්ට ලැබිලා තියෙන එකක්, තව එකක් නොලැබිලා තියෙනවා, තව එකක් මට අවශ්‍ය අනාගතයේදී මේ වගේ එකක් ඕනේ කියලා එකක් තියෙනවා. මේවත් ලෝභ තමයි. ලෝභ වුණාට මේවා හිතට දැනෙන්නේ තියෙන දෙයට ඇලීමට කියනවා අජ්ජෝසායතිත්ත, එහෙම නැත්නම් තණ්හාව කියලා කියනවා. ඒ තමන්ට ලැබිලා නැහැ, නමුත් ඒක ලබා ගැනීමට ලෝභයක් තියෙනවා. ඒකට කියනවා ලෝභය කියලා. තණ්හාව කියනවා තියෙන දෙයට, සමහර පොදුවේ කියනවා අනිකකට තණ්හා කරනවා කියලා. නමුත් ලබා ගැනීමට තිබෙනා වූ ඕනෑකමට, කෑදරකමට බැඳීමට කියනවා ලෝභය කියලා. තියෙන දෙයට ඇලුම් කරනවට කියනවා තණ්හාව කියලා. ඒ දෙකම මෙතන තියෙන දෙයක්. මෙතන නැති දෙයක් අනාගතයේදී ගන්නවට කියනවා ආසාව කියලා. ප්‍රාර්ථනාව කියනවා. එහෙම තියෙනවනේ. ආන්නේ ඒ වගේ ඒ දෙයට ඇලුම් කරන ඇලුම් කිරීමෙත් ආකාර ස්වරූප තියෙනවා. සමහර ඒවා විග්‍රහ කිරීමේදී කාලයටයි ළඟ දුර වශයෙන් තැනටයි අනුකූලව පොඩි වෙනසක් කරලා තියෙන එක තේරුම් ගන්නට දීසි. සමහර ඒවා ඒ එක වචනේ යටසේ තියෙන දේවල් වලත් තියෙනවා මේ පැණි වගේ, කිතුල් පැණි වගේ, පොල් පැණි වගේ, ඒ හැම එකේම වෙනස්කම් තියෙනවා වගේ තණ්හාව යටතේත් වෙනස්කම් තියෙනවා. ඒක අපිට අපේ ඇඟට දැනෙනවා, අපේ හිතට ඒක දැනෙනවා. සමහර තදබල තණ්හාවක් ආවන් පස්සේ ඒක දැවෙනවා. සමහර ඒවා මැනේජබල්, සමහර ඒවා එනවා නිකන් යනවා, ඒවා හිතට වද දෙන්නේ නැහැ. භාවනාවේදීත් ඔය වගේ තදබල ඒවා ආවන් පස්සේ හිත භාවනාවේ කැඩෙනවා. ලයිට් එකට එන ඒවා භාවනාවත් එක්කම නිකන් අර ලයිට් වලාකුළු පාස් වෙනවා වගේ ඒවා ඉතින් ඇවිල්ලා පාස් වෙනවා. අපි ධර්මයේ දකින්නවා කියන එක තමයි මේ 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 කියන්නේ. මොකක් හරි ප්‍රශ්නයක් ඇහුව නේද ඉස්සෙල්ලා? ප්‍රශ්නයක් අහලා ඒක හෝල් කරන්නේ. තමන් ප්‍රශ්නා අපි ඉස්සෙල්ලා අර ධර්මයේ ධම්මානුපස්සනාව ගැන කියමු. ධම්මානුපස්සනාවේ කොටස් පහක් සතිපට්ඨානෙ කියනවා. එකක් තමයි මේ නීවරණ පිළිබඳව ධම්මානුපස්සනාව හැටියට දකින්නේ බලන්න කොහොමද කියලා. ඊළඟට කියනවා ස්කන්ධ වශයෙන් මේ බලන්නේ කොහොමද කියලා, ස්කන්ධ ස්වරූප. ඊට පස්සේ කියනවා ආයතන හැටියට බලන්නේ කොහොමද කියලා. ඊට පස්සේ කියනවා බෝධ්‍යාංග ධර්ම හැටියට බලන්නේ කොහොමද කියලා. ඊළඟට කියනවා චතුරාර්ය සත්‍ය හැටියට බලන්නේ කොහොමද කියලා. ওই පහ තමයි ධම්මානුපස්සනාව යටතේ තියෙන්නේ. කරුණු කරුණු පහ. නීවරණ, ස්කන්ධ, ආයතන, බොජ්ජංග, චතුරාර්ය සත්‍ය. ওই දෙයට තියෙනවා. මේ අපි ඔක කොහොම දේශනාවේ හොම් තියෙන්න ඇරලා අපි මෙහෙම අපේ සාමාන්‍ය සරල විදියට යම් අපි ඉස්සෙල්ලාම පටන් ගන්නමු දේශනා කරනකොට ඉස්සර වෙලාම මේ ආයතන ගැන එහෙම කියනකොට ඉස්සෙල්ලාම පටන් ගන්නේ කොයි හරියෙන්ද ඇහෙන් නේද චක්කුසෝත ගාන දිව්හා කාය මන කියලා කියනවා චක්කුංච පටිච්ච රූපේච උප්පජිත චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ පස්ස පත්‍ය වේදනා ආදීන ආදි වශයෙන් එහෙම දේශනා කරනවා ඉතින් මේ ඔය දිට ඇසට යම්කිසි මේ මූල් තැනක් හිමි වෙච්ච ගතියක් තියෙනවා ඉතින් අපි ඒ හරහා යම් ගොඩක් අපි මේ ඇස් දෙක පියාගත්තන් පස්සේ මේ භාවනාවේදී එහෙම ඇස් දෙක පියාගත්තන් පස්සේ ලෝකේ හතරෙන් තුනක් වැහුවා වගේ වෙනවා එහෙම හැඟීමක් ඇති වෙනවා එතකොට හැම වෙලාවෙම මේ ලෝකයට හරියට කට ඇරගෙන වගේ තියෙන ඉන්ද්‍රිය තමයි මේ ඇහැ කියලා කියන්නේ ඒ එහෙම තමයි අපිට දැනෙන්නේ ඇස් දෙක පියාගත්තන් පස්සේ මේ ඇත්ත වශයෙන්ම භාවනාව දැන් භාවනාවේ මේ ඥාන පහළ වෙන්න කිට්ටුයි වගේ හැමකුත් හැඟෙන ඒ තරමටම මේ ඇහැ බාහිර දේවල් ගන්නවා මේ ඔය විදිහට ඇහැ හරියට බලවත් වෙනවා ඇහැට ගොදුරු වෙන දේවල්ට කියනවා රූප කියලා. ඒ රූපය කියලා කියන්නේ වර්ණයක්. ඊට පස්සේ කනට ගොදුරු වෙන දෙයට කියනවා ශබ්දයක්. එතකොට වර්ණයයි ශබ්දයයි දෙක අයින් කරන්න ඕනේ ඉන්ද්‍රිය දෙකට. නාසයට ගොදුරු වෙන දෙයට කියනවා ගඳ සුවඳ කියලා. ඒ ගන්ධයක්. එතකොට කරුණු තුනක් අයින් කරන්න ඕන. වර්ණයයි ගන්ධයයි නෑ. වර්ණයයි සද්දයයි ගන්ධයයි. ඊළඟට තියෙනවා මේ දිවට දැනෙන්නේ රසය. එතකොට කරුණු හතරක් අයින් කරන්න ඕන. කයට දැනෙනවා කරුණු තුනක්. කයට කරුණු තුනක් දැනෙනවා. ඒ කරුණු තුනම එකක් කරලා අපි කතා කරන ස්පර්ශ කියලා කායට දැනෙන්නේ කරුණු තුනක්. එතකොට පඨවි තේජෝ වායෝ කියන තුනම කායට දැනෙනවා. ওই පඨවි තේජෝ වායෝ තුන තමයි අපි කියන්නේ ස්පර්ශ කියලා දැනෙන්නේ ඒවා. එතකොට හතක් වෙනවනේ. පඨවි තේජෝ වායෝ. එතකොට වර්ණය, ශබ්දය, ගන්ධය, රසය, පඨවි තේජෝ වායු මෙන්න මේ ධර්මතා ධර්ම ස්වභාව හත ඉන්ද්‍රිය ධර්මයන්ට අපි යොමු කරනවා ඉන්ද්‍රිය ධර්මයන් තමයි ඉන්ද්‍රිය ධර්මයන්ට ගෝචර ධර්ම හැටියට කියනවා ඔය ටික ඇරුණයින් පස්සේ තව මහා ගොඩක් තියෙනවා මේ දැනගන්න වචන ඊට පස්සේ ඔය සිත් චෛතසික ඊළඟට තවත් ආපෝ ධාතුව ස්ත්‍රී භාව පුරුෂ භාව ආකාශ ධාතු ජීවිත ඉන්ද්‍රිය ඊට පස්සේ මේ ආහාර ජීව අරෝමිය මහ ගොඩක් තියෙනවා මේවා අපිට මේ එහෙම ඔය ඉන්ද්‍රිය ගෝචරව දැනගන්න බෑ නේද මේ ගැන කතා කරගෙන යනකොට තවත් විදිහක් කියනවා. මේ මං කියන එක තේරෙනවනේ. ඇස චක්කුව ඊට පස්සේ කියනවා රූපය කියලා. චක්කුව රූපය. ඊට පස්සේ සෝතය සද්දය. ඝාණය ගන්ධය. ජීවහා රස. කාය පොට්ටබ්බ කියලා කියනවා. ඊට පස්සේ කියනවා මනෝ කියලා ධම්ම කියලා කියනවා. නේද? මනෝ සහ ධම්ම කියලා කියන මේ මනසට ගුදුරු වෙන සම්භාරයකට කියනවා ධර්ම කියලා. ඒකට කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම. ඒවා ග්‍රහණය කරගන්නා වූ ආයතන හයට කියනවා චක්කු, සෝත, ගාහන, ජීවහ, කාය, මන කියලා කියනවා. ඒවට ගුදුරු වෙන දේවල්ට කියනවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියලා. මේ ධම්ම හිතට දැනෙන ප්‍රමාණය වැඩි. හිතට දැනෙන ප්‍රමාණය හරි ගොඩයි. හරි විශාලයි. ඔය ඕන දෙයක් හිතට දාන්න පුළුවන්. හිතට ඕන දෙයක් අහුවෙනවා. ආන්නේ ඒ හරිය බැලීම, දැකීම, අසුකර ගැනීම හැම එකක්ම ධම්මානුපස්සන ධම්ම මානසිකාරය හැටියට තමයි යන්නේ. ඒ ටික ඔක්කොම ගොඩවල් පහකට තමයි ඔය තියලා තියෙන්නේ. නීවරණ, ස්කන්ධ, ආයතන, බොජ්ජංග, චතුරාර්ය සත්‍ය. මේනිග තේරුණා? තේරුණාද? මේ තව විදිහකට යන්න. ඔය මේවට ආසා කරනවානේ. ඔය ෆොටෝ වලට ආසා කරනවානේ. ෆොටෝ වලට මිනිස්සු ලස්සනට ෆොටෝ එකක් දකින්ට ගහ ගන්නවා නේද? මල් පාත්ති ළඟ, මල් ගස් ළඟ හේතු කරලා හිටවලා නේද? ඔය ලස්සන ගොඩ නැගිලිල ඒක මොකක් තරහට ගහන එකක්ද? තණ්හාවට ගහන එකක්ද? නැත්තම් මොනකට ගහන එකක්ද? නේ? නෑ, එතන මොකක් හරි නෑ, මොකක් හරි තියෙනවනේ. ආසාවක් තියෙනවා. ආසාවක්. ඒ තැන මොකද්ද?
සමාන සානසවි ලෝභය නිසාද, දෝෂය නිසාද, මොහ නිසාද කියලාද? ඒ මොනකොනේ මොකක් නිසාද?
මොකක් නිසාද ගහන්නේ? ලෝභය. ඒ ලෝභ කරන්නේ මොකටද? ෆොටෝ එකක් බලන්නේ මොකක් නිසාද? රූපය තණ්හාව. ඒකට කියන්නේ රූප තණ්හා. රූප තණ්හාවක් තියෙනවා. ඒ කියන්නේ අපි වර්ණයක්නේ. වර්ණයට ඇලුම් කිරීමක්, හැඩයට ඇලුම් කිරීමක්, දැකීමට ඇලුම් කිරීමක් ඒකේ තියෙනවානේ. ඒකේ තියෙනවා රූප තණ්හාවක් තියෙනවා. අපේ රූපේ හැඩ කර ගැනීම, බාහිර රූපේ බැලීම, ඒකට තියෙනවා යම්කිසි ආසාවක්, තණ්හාවක් තියෙනවා. ඒකට කියනවා රූප තණ්හාව කියලා. හොඳ දෙයක් අහන්න ලැබෙන්නේ, අහන්න තියෙන ඕනෑකමට කියනවා ශබ්ද තණ්හාව කියලා නේ. රූප තණ්හාව, ශබ්ද තණ්හාව, ඊට පස්සේ ඔය සුවඳට ඇලුම් කරන, ප්‍රිය කරන එකට කියනවා ගන්ධ තණ්හාව කියලා. රසයට ඇලුම් කරන, බැඳින ගතියට කියනවා රස තණ්හාව කියලා. ස්පර්ශ වලට ඇලෙන, බැඳෙන, ඕනෑ කරන ගතියට කියනවා පොට්ටාබ්බ තණ්හාව කියලා. දැන් එතකොට තණ්හා කීයක් තියෙනවද? පහයි. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටාබ්බ තණ්හා. මේ ටික නම් සාමාන්‍යයෙන් තේරෙනව නේද? තව එකක් තියෙනවද? ධම්ම තණ්හාව කියලා. ධම්ම තණ්හාව කියලා එකක් තියෙනවා. ඒ ධම්ම තණ්හාව කියන්නේ මොකක්ද? එතකොට මේ පහ විතරද තියෙන්නේ? ධම්ම තණ්හාව කියන එක ලොකු වැඩි. පරාසයේ ලොකු වැඩි. ධම්ම තණ්හාව හැම වෙලාවෙම අපි මොකක් හරි දෙයක් හිත හිතා ඉන්න කැමති. ආසයි. ওই ලස්සන රහට වැටෙන හිතවිලි තියෙනවා. මේක තේරෙනවද? ලස්සන හිතවිලි තියෙනවා. ඒ සිතුවිලි එක ඔය මානසිකව තමන් තනියෙන් ගනුදෙනුවක් කරගෙන ඉන්න කැමැත්තක් තියෙනවා. ඒකේ ලස්සනයි. ඒ මනස ඇතුලේ තිබෙන්නා වූ ලස්සන පාක් එකක් අරකම් මේකක් ඔය එළියේ තියෙනා වගේ ගෙවල යන්න ඕනේ නැහැ. හරි ෆ්‍රී. ඒකට හරි කැමතියි අපි. ඒකේ තියෙන පාරවල්, ඒකේ තියෙන වලාකුළු, ඒකේ තියෙන මිනිස්සු, ඒකේ ඉන්න මිනිස්සු ඔක්කොම තමන්ට යටත්, තමන්ට හිතවත්. ඒම හිත හිතා ඉන්න කැමති. ඒකේ ඉපාවෙන්නේ. ඒ ඇයි? ඒ තමයි ධම්මතන්න. නෑ ඒ මොනවා කරා? දැන් ඉන්නේ එහෙනේ. දැන් ඉන්නේ එහෙනේ. නේද? දැන් සිහින මමනවා. සිහින ලෝක කියනවා. ඒකට සාමාන්‍ය සමාජයේ සිහින ලෝක කියනවා. নানা ආකාර දේවල් කියනවනේ. ওই මොන දේවල් කරත් ඒකේ අපි ඒකට කැමැත්තක් තියෙනවනේ. ඉතින් ඒ කැමැත්ත තියෙන්නේ ඒකේ අස්ත තියෙන දෙයක්නේ. නේ ධම්ම ස්වභාවයක්නේ. අහුවෙන්නේ නැහැ. කියන්නත් බැහැ, පෙන්වන්නත් බැහැ. නමුත් ඇතුලේ අත්විඳිනවා. ඒ ධර්ම ස්වභාවයක්, සිතුවිලි ස්වභාවයක්, යම්කිසි සිතුවිලි රාමුවක්, පින්තූරයක් හදාගෙන ඒකේ විඳිනවා. ආන්නේ ඒකට කියනවා මේ සමාජයේ පාවිච්චි කරන වචන නෙවෙයි, ඒකට කියනවා ධම්මතණ්හාව කියලා. ධර්මයේ තියෙනා වූ මනසේ ඇති වෙන රූප, මනසේ ඇති වෙන දේවල් ඒවට කැමති. ධම්ම තණ්හාව කියලා මේ මෙතන කියන්නේ මානසික අරමුණයි. ධම්ම කියලා කියන්නේ මානසික අරමුණයි. දැන් අපි ඒක තේරුම් ගන්නට, තේරුම් කිරීම සඳහා මම මුලට ගියේ ඒකයි. මේක පටලැවෙයි කියලා හිතාගෙන ඇහැට ගොදුරු වෙන දේට කියනවා රූපය කියලා. ඒ රූපයට ඇලුම් කරනවට කියනවා රූප තණ්හාව කියලා. නේද? සද්දේ කනට ඒකට ඇලුම් කරනවට කියන ශබ්ද තණ්හාව කියලා. ගන්ධ තණ්හාව කියන නාසයෙන්, රස තණ්හාව කියන දිවට සම්බන්ධව, ඒ වගේම ස්පර්ශයට කියනවා පොට්ටබ්බ තණ්හාව කියලා. ඒ පහ ඇරුණයන් පස්සේ අනිත් ඔක්කෝම මනසට ගොදුරු වෙන, මනසේ සිතුවිලි, මනසේ පින්තූර, මනසේ හැදෙන රටාවල් ඔක්කොටම ඇලුම් කරනවා. ඒවට කියනවා මොකද්ද? ධම්ම තණ්හාව කියලා. ඒව ඔක්කොම ධම්ම තණ්හා. මේ මෙහෙම තියෙනවා, කඩේකට හෝටලයකට එළියෙන් ගෙනියන දේවල්, පොලෙන් ගෙනියන දේවල් ඔක්කොම එළවලු වෙනවා. කඩේකට මොන හරි ගෙනියත්ම එළිය එළවලු ගෙනියන උයන්ඩ පිහන්ඩ ගෙනියනවනේ. ඒවා කඩේ ඇතුළට ගෙනියනකල් එළවලු වෙනවා. ඒ එළවලු වශයෙන් තිබෙනා වූ ස්පයිස් වශයෙන් තියෙන දේවල් හලියේ දාලා උයපු ගමන්ම කරි වෙනවා. වෙනවනේ. බේකරියට ගෙනියන දේවල් පිටි ඊස්ට් වගේ දේවල් වෙනවා ගෙනිච්චයන් පස්සේ. ඒව එක්කාසු කරලා උයපු ගමන් මේක පාන් වෙන, බනිස් වෙනවා. එහෙම වෙනවා නේද? ආන්න ඒ වගේ මේ ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් ගන්න කොට රූප වෙනවා. ඒ රූපේ ඇතුළට ගිය ගමන් ධර්ම වෙනවා. සද්දය අමුයෙන් කනකොට එළවලු වගේ ශබ්ද වෙනවා. ඒක ඇතුළේ ගියන් පස්සේ, උයලගත්තන් පස්සේ ධම්ම වෙනවා. ගන්ධය, රස, ස්පර්ශයත් ඒ වගේ. මේක තේරෙනවනේ.
දැන් උයලගත්තන් පස්සේ කියන වචනේ ලොකු වැදගත්කමක් තියෙනවා කියලා. ඒ රූපේ වුණේ උයල තමයි කියන්නේ නැතුව නේ.
අපි ඇතුළට ගියන් පස්සේ මනසට දාගෙන මනසේ කරකවන මනසේ ධර්මයක් හැදෙන්න. පහෙන්
ගන්නේම තමයි මෙතන
ධර්මය කියලා. ඔව්. ඒ ඈ. ඇහෙන් කනින් රාසෙන් දිවෙන් ශරීරෙන් ගන්න දේවල් ගන්න වෙලාවට අමුවෙන් අමුවෙන් ඒ ඒ වෙලාවට දකින ගන්න වෙලාවට ඒක ඒ ඒ ඒ නම වැටෙනවා, ගෝචර දොරේ නම වැටෙනවා. ඒක ඇතුළට ගිහිල්ලා ඒක දිහා බලාගෙන හිටියයින් පස්සේ ඒක දිහා ඇලුම් කරනකොට ඒක ධර්මයක් වෙනවා. නැවත අපි හිතනකොට ධර්මයක් වෙනවා. හැබැයි මෙහෙම එකක් තියෙනවා, මේ පටලවා ගන්න හොඳ නැහැ. හොඳයි තිරුවන් සර්. පටලවා ගන්න හොඳ නැහැ. අපි අපි පාවිච්චි කරන වචනයක් තියෙනවා. අපි සමහර වෙලාවට මම මේ රූපයක් ගැන හිත හිතා හිටියා කියලා කියනවා. මට මේ මට හරි ආසාවක් ඇති වුණා අර මේ මම මේ අහවල් තැනට ගියා, හරිම ලස්සනයි, එතන මට හරිම ආසාවක් ආසයි කියලා කියනවා. ඇත්ත වශයෙන්ම එතන රූප තණ්හාව නෙවෙයි දැන් කියන්නේ. රූප තණ්හාව උනේ එතෙන්ට ගිය වෙලාවේ. දැන් කරන්නේ මොකද්ද? ඒක ධර්මයක් බාටපත් වෙලා දැන් ධම්ම තණ්හාවක් වෙලා තියෙන්නේ. අපි ඒක ධම්ම තණ්හා කියන කතාව පාවිච්චි කරන්නේ. ඒකයි තියෙන්නේ. මේ මේ ඉන්ද්‍රිය ධර්මයන් පහෙන්ම ගන්න දේවල් ගන්න වෙලාවට රූප වෙනවා, ශබ්ද වෙනවා, ගන්ධ වෙනවා, රස වෙනවා, ස්පර්ශ වෙනවා. ඒක අරගෙන හිතේ දාගෙන කරකවනකොට, ඒවට ඇලුම් කරනකොට ඒක ධම්ම බවට පත් වෙනවා.
පහම තමයි ධම්ම තන. ඒ පහෙන් ඉනේවා.
පහෙන් ඉනේවා සහ මනසින් ඉනේවා. දැන් අපි හිතුවා මෙහෙමයි, තමන්ට තනතුරක් හම්බ, තමන් තනතුරක් ඕනේ. ඒ තනතුර ඇහෙන් දැකපු එකක්ද, කණෙන් අහපු එකක්ද, නාසයට අහුවෙච්ච නෑ, නිකන් ඒක නිකන් මන ඇතින එක දෙයක්. නම් ගම් පදවි තානාන්තර ඔව් ඒවා ඒක ධර්මයේ මානසික වැඩ කිරීම. ඒ ඉලක්කම් ඔක්කොම ඇවිල්ලා ඔව් ඔව් ඒ කියන්නේ ඉලක්කම් ඉලක්කම් රූප නෙවෙයි. ඉලක්කම් ඇවිල්ලා අපි ලිව්වට ඒවා තින්ත පාරවලනේ. ඒ වුණාට ඉලක්කම කියලා 1 2 3 4 නම් ගම් ඔක්කොම කියන්නේ ඒවා මනෝමය දේවල්. මොකද එකනේ අපි ඉස්සලා කිව්වා. මොකක්ද අපි කිව්වේ?
රූප තණ්හාවත් එක්කල් විදිහට ධම්ම තණ්හාව.
ආ රූප තණ්හාවත්
ඊපස්සේ
දෙකක් යනවා නේද?
දෙකක් කියනවා.
ඔව්. අපි අරකට යමු හතෙන් නා. අපි ඒ ඒ නෝන අහන්නේ මනුෂ්‍යෝ දකින දේවල් නෙවෙයි, ඊට වඩා දෙයක් තමයි මේ හිතින් දැක ලැලුම් කරන්නේ කියලා. එහෙම නේ කිව්වේ? අපි ඒක නේද ඉස්සලා කිව්වේ නවකතාවක්.
දෙවලින් අපි එකිනෙක කියන්නේ බලමු කියලා පරිදි දැන් හදලා දෙන්න කරන ගල. සෝනස අදකේ උදාන වලට දැන් පාන් අරන් ආවා හොටලේට
පිටි
පිටි සෝරි පිටි. පිටි අරන් ගියා කියලා දැන් හොටල් දෙකකට එකම පිටි කඩේ නල්ගෙන මේ පිටිකඩේ පාන් හදාගන්න. ඒගොල්ලන්ට ඕන විදිහට පාන් හදාගන්න. එයාට ඕන විදිහ මේක හදාගන්න. ඒ පිටින් පාවිච්චි කරලා මේ කඩේ මිනිස් හදාගන්න. සීනිකා. ඒ වගේ එකම පිටිවිද නේද? ඒ වගේ ඉතින් එකම රූපේ.
එකම අරමුණව.
එකම රූපේ දැකලා මම අදා ගන්නවා ඔයා කිව්වා හරියටම හරි මේ මගේ දේවල් ටික දාලා මම උයා ගන්නවා ඒක මට ඕන විදිහට මම උයා ගන්නවා මට ඕන විදිහට මම අදා ගන්නවා මම උයා ගන්නවා එයාට ඕන විදිහට මම උයා ගන්නවා අම්මා විදිහට තව කෙනෙක් උයා ගන්නවා ආතුරෙක් විදිහට ඒ
වගේ එකම කාන්තාව ලස්සන වෙන්න
පුළුවන් එක්කෙනෙකුට කැට
වෙන්න පුළුවන් එහෙමත් වෙනවා එහෙමත් වෙනවා
කපරාගේ පුත්තට තමයි එනවා මෙහෙම තියෙනවා අපි මෙහෙම බැලුවොත් එහෙම දැන් ඒ ගාථාව තියෙනවනේ ඒ ගාථාවේට කිට්ටුවෙන් යන ඒකට අදාළ කරුණක් තමයි අපි උදේ කතා කරේ මෙහෙම තියෙනවා අපි උදේ කිව්වා රත්නපුරේ එක්කෙනෙක් නිවිතිගල රත්නපුරේ නිවිතිගල එක්කෙනෙක් නවකතාවක් ලියනවා ඒ නවකතාව ලියන මිනිස්සයා නිවිතිගල ගමේ ඉන්නේ ඒකේ තියෙනවා කිතුල් ගස් තියෙනවා තේ වතු තියෙනවා රබර් වතු තියෙනවා ඇලදොල ගංගාවල් යනවා පාර යනවා බස් පාරක් තියෙනවා එයා නවකතාවක් ලියනකොට ඒ නවකතාවේ එයා පින්තූරයක් මවනවා ඒ ගම ගැන සාමල අමරලා ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලා යාළු ආජිත් ඊළඟට ඔයගොල්ලෝ ඒක බස් එහෙම බහින හන්දි අරවම අපි ඒකට අන්තර්ගත කරලා එයා ඒ ලියන්නාගේ මනසේ ඇතිවෙන නිවිත ගමේ පරිසරයේ පින්තූරේ ඔන්න එයා අර කොලේ ලියනවා ඒක නවකතාව දැන් එතකොට එයා කියනවා බස් එකෙන් බැහැලා ඉන්න තාලේ ඇලින් දුලින් පැනලා ඉන්න තාලේ ඕවා කියනවා. එතකොට එයා ලියන ඒ නවකතාවේ බස් එක රත්නපුර ඩිපෝ එක. යන්නේ නිවිතිගල පාරේ. බහින්නේ නිවිතිගල පෙට්ටි කඩයක් ආවා. එතකොට නිවිතිගල ඇලදොල ඒ රබර් වතු, පොල් වතු මේ මොකද්ද තේ වතු. ඒකේ ඒ ලියපු නවකතාව දැන් අච්චු ගහලා දැන් මේ දානවා. ඒකේ ගාල්ල යනවා අනුරාධපුරේ යනවා කුරුණෑගල හැම තැනම කට්ටිය දැන් ගන්නවා දැන් ගාල් එක්කෙනෙක් ඕක කියනවා ඊළඟට අනුරාධපුරේ එක්කෙනෙකුත් ඕක කියනවා අනුරාධපුරේ එක්කෙනා ඒ කියවන්නේ අනුරාධපුරේ ඉඳගෙන යාමේ ලියපු එක්කෙනාගේ හිතවිල්ල දකින්නේ හැබැයි අකුරු ටික කියවගෙන යනවා ඒ අකුරු ටික කියවගෙන යනකොට අපිට ස්වභාවයක් තියෙනවා ඒ අකුරු ටික කියාගෙන ඇහෙන් කියාගෙන කියාගෙන යනකොට ඒක ඒකේ වර්තනයට අනුකූලව ඇතුළේ පින්තූර ගහනවා. එතකොට පින්තූර මවන එකක් තියෙනවා. ඒ පින්තූරේ මව මව මෙයා රසට කියවනවා. එතකොට කියවන්නාගේ හිතේ ඇති වෙන්නේ නිවිතිකල රූපේ නෙවෙයි. එයා Taman හැම වෙලාවෙම Taman දැකපු ආපු ගියපු හුරු තැන තමයි පින්තූරය හදන්නේ. එතකොට එහෙත් ඉන්නවා අනුරාධපුරයේ කියවන්නාත් ওই සාමල ආමරලා කියන නම් වලට සමාන මම මේ අම්මලා තාත්තලා මාමලා යාළුවෝ ඇලදොල ගංගා ටිකක් මවනවා. ඒක ඇවිල්ලා අනුරාධපුරයේ තියෙන. එයාගේ පරිසරෙන් හදන්නේ. ලියන එක්කෙනා ලියපු බස් ඒ ලියපු බස් එක කතාව ලියන එක්කෙනාගේ චරිතේ යන බස් එක රත්නපුර ඩිපෝ එක. කියවන්නාගේ හිතේ යඳින බස් එක අනුරාධපුර ඩිපෝ බස් එක මේක තේරෙනවා හැම වෙලාවෙම අපි යම්කිසි දෙයක් කියනකොට ඒ කියවන දේ අපේ හැටියට හොඳට හදාගෙන තමයි අපේ පූපෙන් තමයි ඒක කියවන්නේ ඒක නිසා ගාල් එක්කිනාට එක නවකතාවක් අනුරාධපුර එක්කිනාට තව එකක් කුරුණෑගලට එකක් වරකපොලට එකක් ගම්පහට එකක් කොහෙදෙර සමානකම් තියෙන හැම වෙලාවෙම සමානකම් තියෙන්නේ එහෙත්තල මෙහෙත්තල කියන්න පුළුවන්. නමුත් එයා හදන රූපකේ වෙනස්කම් තියෙනවා. අපි ඒක ඉස්සලාගෙන ගියාගෙන ගියා. ඒ වගේ ගත්තයින් පස්සේ මේ ඔය එක විදිහක්. අනිත් එක තමයි අර ගාථාව කිව්වනේ. ඒ ගාථාවේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ කාමා කියලා කියනවනේ වචනයක්. කාමා කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ වර්ණ, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පහට කියනවා කාම ධර්ම කියලා. ඒවා තමයි විසිතුරු කරන්නේ. දැන් විසිතුරු සම්පත් කියලා රජමාලිගාවක් කියලා අපි රජමාලිගාවක් කියලා හැදුවාම රජමාලිගාව කියන එකේ තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස. ඔය ටික තමයි තියෙන්නේ. එතකොට මොන බිත්තිය බැලුවා රජමාලිගාවේ වර්ණයයි. නේද? එතකොට මොන සැරසිලි බැලුවත් ඒකේ වර්ණයයි. ඒවා විචිත්‍ර කරලා තියෙන්නේ. ලස්සනට විචිත්‍රව හරි ගස්සලා තියෙනවා. මේවා කාම සම්පත්තියන් කියලා කියනවා. මේවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙතන මෙහෙම කිව්වට මේක ලෝක ව්‍යවහාරයේ මෙහෙම කියනවා. නමුත් බුදුරජාණන් දේශනා කරන මේ වර්ණ, මේ ශබ්ද, මේවා බාහිර දේවල් නැති කාම. ඒවයි ලස්සනට තිබුණාට ඕවා කාමයෝ නෙවෙයි කියලා කියනවා. නැති කාම යാനി චිත්‍රානි ලෝකේ යංකසි විසිතුරු චිත්‍ර සුචිත්‍ර ස්වභාවයක් විසිතුරු ස්වභාවයකින් යුක්ත වෙච්ච දේවල් ඔක්කොම ඒව නෙවෙයි කාම කියලා කියන්නේ. එහෙනම් මොකද්ද කාම කියලා කියන්නේ? ඒවට මනසින් දෙන්නා වූ ආකල්පමය සංකල්පමය තිබෙන්නා වූ හැඟීම අදහස් වටිනාකම් තමයි මේ කාමය කියලා කියන්නේ. සංකප්ප රාග. ඊට පස්සේ අපි ඇලෙන්නේ ඇත්තටම සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. අපි ඇලෙන්නේ ඇත්තටම ඒ මේ බිත්ති වල තියෙන පාටටම නෙවෙයි. අපි ඒ පාටට දීපු අගයට වටිනාකමට තමයි අපි ඇලෙන්නේ. අපි ඒකට තමයි අපි බැඳෙන්නේ. ඒක නිසා කියන සංකල්ප රාගය තමයි පුරුෂයාගේ, මනුෂ්‍යයාගේ කාමය කියලා ඒක හරි. අර ඒකේ හරි ටිකක් තියෙනවා. ඒක හරි ඒ විදිහට හිතන එක. අර තව එකක් තියෙනවා. අර මේ අපිට නුහුරු දෙයක් ගැන කියනවායි කියලා. ඒ නුහුරු දෙයක් ගැන අපි අහලා දැකපු නැති දෙයක් ගැන කිව්වත් එයා ඒ කියවන්න දැකපු දෙයක් ආශ්‍රයෙන් හරියටම හරි දෙයක් නැතවුණත් අනුමානෙන් එයා එකක් තමන්ගේ දැකපු පරිසරෙන් ඔය කියන්නේ මෙහෙම එකක් කියලා එයා හදනවා එකක්. ඉක්මනට හදාගන්න. හදලා තමයි ඒක ටක් ගාලා ඒක වැරදි වෙන්න පුළුවන්. හැබැයි මේ එහෙම එකක් හදනවා. තව එකක් කියන්න ඕනේ මෙතනදී. මම මේ මට මතකයි ඉස්සෙල්ලාම මම සිරිපාදේ ගිය දවස. සිරිපාදේ යන්න ඉස්සර වෙලා සිරිපාදේ ගැන මම අහලා තියෙනවා. නල්ල තන්නේ ඔය අර ඉදිකටු පාන නල්ල තන්නේ පඩි පෙළව සාමචෛත්‍ය ඊට පස්සේ තියෙනවනේ අර නැගල යන පාරවල් ඉතින් උඩ තියෙන සිරියාව අරුවමම ගොඩාක් මං අහලා තියෙනවා. දැන් මම ඒට අනුකූලව ඇත්තටම ම අර මිනිස්සු ගිහිල්ලා කියන කොටයි අර පින්තූර තියෙනවනේ අර මේ ෆොටෝ ගහලා සිරිපාදේ ඒවා ආශ්‍රයෙන් මේ මගේ හිතේ චිත්‍ර රූපයක් හැදලා තිබුණා සිරිපාදේ ගැන. ඒක සෑහෙන්න ගොඩාක් කැවිලා තිබුණා. ඒ චිත්‍ර රූපය ඇවිල්ලා මේ අහපු කරුණ වලට අනුකූලව මං හදාගෙන තිබෙන සිරිපාදයක්. ඒකේ තියෙනවා මම යනකොට පාරේ මං දාගෙන තියෙන මගේ හිතේ ඇඳලා තියෙන ඒ පාරේ විදියක් තියෙනවා. ඒවත් මම අර අහපු හැටියට තමයි හිතාගෙන තිබුණේ. මම දවසක් ගියා. ඒ ගියෙන් පස්සේ ඒ ඇත්තම සිරිපාදේ යන්නේ. ඒ ඇත්ත සිරිපාදේ යනකොට අර මං හිතාගෙන හිටපු මේ අර චිත්‍ර රූපේ සිරිපාදේ තියෙනවනේ. ඒක නැති වෙයි කියලා. ඒක නෙමෙයි ප්‍රත්‍යක්ෂ සිරිපාදේ ආවා. ප්‍රත්‍යක්ෂ සිරිපාදේ පස්සේ හැදෙන්නේ ප්‍රත්‍යක්ෂේ ඇතිච්ච මේ කියන්නේ ඇත්තම සිරිපාදේ පාරවල් ගම්මාන ඒවා. අර ඉස්සෙල්ලා තිබුණේ අහපු දෙයකට අනුකූලව හිතාගත්ත අනුමාන දෙයි. ඔය වගේ අපි හැම එක්කිනාම අහන දෙයට අනුකූලව යම්කිසි දෙයක් තමන්ට ගැළපෙන තමන්ට හුරු පුරුදු තැනකින් හදා ගන්නවා. ඕනම දෙයක්. නිවන ගැනත් එහෙමයි. නිවන ගැනත් අපිට අනුමාන නිවනක් තියෙනවා. අපි හදාගෙන ඉන්න අපේ හිතේ එක්තරා විදිහක සාන්ත සුඛ ස්වභාවයකින් යුක්ත වෙච්ච යම්කිසි දෙයක් අපි හිතාගෙන ඉන්න. ඒක යම්කිසි දවසක ඒකම නෙවෙයි අවබෝධ වෙන්නේ. නමුත් අපිට යන්න යම්කිසි ඒක ඒ අනුමාන ඉන්ෆරෙන්ෂල් මේ නිබ්බාණය අපිට තියෙනවා. ආන්නේ දිනවනේ හිතන් අර ඒක තමයි ඇති. ඒක තමයි අපි අර මේ සද්දෙන් සහ අපි හිතාගෙන ඉන්න ස්වභාවයෙන් ඉන්නකොට මේ අපි ගොඩාක් අමුතු විදිහට හිතන් බය පක්ෂපාති වෙලා එහෙමත් හිතෙනවනේ. ඒක එහෙම තමයි. ඒක හරි. අර ඒක හරි මේ මහත්තයා කිව්වේ දැන් අපි අහලා තියෙන කටහඬට අනුකූල අපේ හිතක් හැදෙනවා. මේ විදිහට මේතුමා මේ කෙනා මේ විදිහේ විය යුතුයි වියෙන්ඩ ඇති කියලා නිකන් හැදෙනවා. ඒක ඇවිල්ලා අනුමානේ නේද? හැබැයි මේ ප්‍රත්‍යක්ෂයට එනකොට ඒක බිඳි යනවානේ. දැන් අරක ගන්න අමාරුයි. එහෙම තමයි. එහෙම හිතන්න පුළුවන්. නමුත් ඊට වඩා අනිත් පැත්ත තමයි ධර්ම තණ්හාවක් කියලා තියෙන්නේ. රූප තණ්හාවක් කියලා කියන්නේ රූපේට ඇලීමක් තියෙනවා, දකින්න ගැෂ්ඨණයට දකින්න ආසාවක් තියෙන නිසා. මේ ධම්ම තණ්හාවේ කියලා කියන්නේ අර ඇතුළත ඇති වෙනා රූප. ඒක එහෙම තියෙනවා. ඔව්, ඇත්ත වශයෙන්ම පහෙන් එනේවත් තියෙනවා, ඒකට සමානව හිතාගත්තේවත් තියෙනවා, ඒකට නැතිව දැන් මෙහෙමනේ. මෙහෙම හිතන්ද සංඥාව මොන වගේද? මොන පාටයිද? ආලා තියෙන සංඥාව මොන වගේද? මොන පාටද? සංඥාව කියලා කියන්නේ චෛතසික ධර්මයක්. ඒ සංඥාව විවිධ වෙනවා ඒක යොදන තැනේ හැටියටනේ. එතකොට සංඥාව. එතකොට මේ සංඥාව කියන මානසික චෛතසික ධර්මය ඒක අපි ඔක ගැන හිතන්න ගියාම පස්සේ ධර්මයක් හැටියට ඒක ඇහැට හුවෙන එකකුත් නෙවෙයි, රූපයට හුවෙන, සද්දයට හුවෙන එකකුත් නෙවෙයි. ඒක ඇවිල්ලා එක්තරා විදිහක ආකාර ස්වරූපයක් හිතේ තිබෙන්නා වූ විදි ස්වරූපයක්, යම්කිසි චෛතසික ධර්මයක්. ඒක දකින්න ඇහෙමුත් බෑ, කනෙමුත් බෑ, නාසින් දිවෙන් ශරීරෙන් උදුරු වෙන්නෙම නෑ. ඒක මනසටම ආවේනික, මනසට අහුවෙන, මනසට ගොදුරු වෙන්නා වූ මනෝමය ධර්මයක්. දැන් තේරෙනවනේ? අන්න ඒ වගේ වේදනාව, මේ සංඥාව, පස්සය, දැන් ස්පර්ශය කියන එක අපි දකින්නේ, ස්පර්ශය කියන එක පස්සේ දකින්නේ කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම මේ යම් කිසි දෙයක් ආධාර කරගෙනයි. ඒ කියන්නේ ගැටීමක් ආධාර කරගෙන බලන්න කියලා පස්සේ ගුදුරු වෙන්නෙම මනසෙන් තමයි ඒක මේ එක්කාසු කරගන්නේ. මනසෙන් තමයි ඒක දකින්න හදාගන්නේ. ධර්මානුපස්සනාව කියලා කියන්නේ ඒ තිබෙන්නා වූ මනෝමය ධර්මයන් හඳුනා ගැනීම, දැකීම, ඒවා ඒ විදිහටම හොඳට හිතින් නුවණින් දැන ගැනීමට කියනවා ධර්මයේ දැකීම කියලා. ඒකට ආසා කිරීම තමයි මම කිව්වේ. නමුත් ධර්මයේ දකින්නයි කියලා කියන්නේ ධර්මානුපස්සනාව හැටියට ඒ දේවල් ඒ විදිහට දැකීමයි. දැන් අර උදේ කිව්වා නේද මේ අපි කතා කරන්නේ තරහව තමාට කොහොමද දැනෙන්නේ කියලා. ඒ තරහව දැනෙන විදිහේ කෑලි කොටස් ඔක්කොම ටික පාර්ට්ස් කරලා බැලුවෙන් පස්සේ Tamante දැනෙන විදිහ තමයි අර කිව්වේ. අර තරහ කියන වචනේ අරගෙන මේන් බ්ලොක් එකේ ගහලා ගැවන් පස්සේ ඒක නිකන් ගුලියට ගන්න. ඒක කොටස් කරලා බැලුවෙන් පස්සේ ඒකේ තියෙන රූප ස්වභාවය, ඒකේ තියෙන ආකාර ස්වභාවය, විදිය පහළ වෙන තැන, ඒවා තමයි අර අර කිව්වේ ඒක බලනවා කියලා ධර්මයේ. පුළුවන්. ධානය බලන්නත් පුළුවන්, ධානයට ගිහිල්ලා ඇවිල්ලා බලන්නත් පුළුවන්, මේ විදිහට බලන්නත් පුළුවන්.
ඒ පස්සම හරි ගන්නවා. දැන් අපි අද හිතුව දැන් මේ ඊගාට අපිට භාවනා session එකේදී අපි හිතුවත් එවන අපේ හිතේ ඇතිවන්නා වූ ඒ ආකාරයේ වූ පක්ලේශ චිත්ත අපවත් කලින් කිව් දේවල් වගේ දේවල් ඉච්ඡාව නරකපත දේවල් ફોકસ කරොත් ඒවා පිළිබඳව අපි භාවනාවක් කරමු, අපේ සිත් තුළ ඇතිවන්නා වූ එවන් දේවල් අඳුනා ගන්න උත්සාහ කරමු, අඳුනාගෙන ඒකට කතා කරමු කියලා එවැනි දෙයක් කරන්න පුළුවන් දෙයක් මම යතරන වෙලාවක නෙමෙයි. මම අහන්නේ එවැනි අපිට ફોકસ කරලා අපි දැන් මෙන්න මෙහි භාවනාවක් කරමු අපි දිනපතාට බලන්න කියලා එහෙම කරන්න පුළුවන් දෙයක්ද? එහෙම නැත්නම් අර මෙතුමහුව වගේ අපි ආනාපාන සති වැනි වූ වෙනත් භාවනා පිළිවෙලක් වීම තුළ මතුවන්නා වූ ධර්මතා තුළින් අඳුනා ගත යුතු දෙයක්ද දෙකම පුළුවන්ද?
බලන්න පුළුවන්. ඒක ඇත්ත වශයෙන්ම මේ විදිහට මේ ඒක මම ඇත්ත වශයෙන්ම ඒක කියන්න හේතුවත් ඒකයි. ඒක ධර්මදේශනාවක් සම්පූර්ණ කිරීම වාසේ නෙවෙයි. භාවනාවේදී මම උදේ කියන්නත් හේතුව ඒක ඇදලා ගන්නත් හේතුව මේ භාවනාවේදී ඒක තමන්ගේ හිතේ ඇතිවෙන්නා වූ ඒ චිත්ත රූප සහ හිතන විදිහ, තමන්ගේ ඇඟට ඒක දැනෙන විදිහ මේ මානසිකාර්යය දාලා නුවණ දාලා මේ අහුලගන්නේ කොහොමද කියලා තේරුම් ගන්නට ඒකටම තමයි කිව්වේ. එතන හැම තැනම නාම රූප තියෙනවා. මම ඒ ටෙක්නිකල් වර්ඩ් එක පාවිච්චි කරෙත් නැහැ. හේතුව ඒක બ્લોක් එකක් නේ. ඒ කියන්නේ නාම රූප ආයතන විඥාන ඒක මේ හොඳ හයි පිච් එකේ යන හොඳ මේ පටිච්ච සමුප්පාද টপ ක්ලාස් වචනයක් ඒක. ඒක නිසා ඒක ගියන් පස්සේ ගරු ගාම්භීර ඈ කරු ගාම්භීර ගතියක් ඒකේ තියෙනවා. ඒකත් එහෙම කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මුළු සම්භාරයක්. අර අතන කියන්නේ සති මේ අතන කියන්නේ ආනාපාන සති භාවනාව කරගෙන යනකොට ඒක මුල් කරගෙන යන. ඒ ඇරුණාන් පස්සේ තව තියෙන දේවල් ඔක්කොම තමයි ධම්මා ධර්මයේ දකින්න හැටි කියන්නේ. මෙහෙම තියෙනවා මේ තවත් උපකාරයක් කරන්නම්. මේ ධම්ම කියන වචනය එක එක්කෙනා ග්‍රහණය කරගෙන තිබෙන්නේ එක එක විදිහට. දැන් ධර්මය අහනවා කියලා කියපුවාන් පස්සේ කෙලින්ම දේශනාවක්, සූත්‍රයක්, බණක්. ධර්මයේ කියවනවා. එතකොට පොත. මොකක් හරි ධර්ම සාකච්ඡාවක් කියපුවාම මොකක් හරි මාතෘකාවක්. මම ත්‍රිපිටක ධර්මයේ කියපු ගාම බුදුරජාණන් වහන්සේගේ විනය සූත්‍ර අභිධර්ම ත්‍රිපිටක ධර්මයේ කියලා කොහොම අපිට එක එක මේ ධර්ම කියන වචනයෙන් අපේ හිතට දැනෙන ගතියක් තියෙනවනේ. ත්‍රිපිටක ධර්මය කියනවා. ඊළඟට තියෙනවා මෙහෙම මේ ඕක තමයි මේ ලෝක ධර්ම කියලා. ඉතින් මොකක් හරි බේර ගන්න බැරුණාම අපි කොහොම කියනවා. ඒක ත්‍රිපිටක ධර්මෙත් නෙවෙයි. එහෙම කියනවනේ. ඔය ලෝක ධර්ම හැටි එහෙම තමයි කියනවා. එතකොට මොකද්ද කියන්නේ? නෑ තමන් ඉවර නෑ. අතෙන් දෙනවා. එතකොට මොකද්ද? එතකොටද අපි මේ ලෝක ධර්මේ කියලා කිව්වන් පස්සේ මොකද්ද? යම්කිසි ලෝකේ පවතිනා වූ ලැබීමක් නොලැබීමක් ශෝක වීමක් ප්‍රශංසාවක් කනගා ඕවනේ. ධර්මය කියලා කියන්නේ තමන්ගේ ස්වභාවය දරාගෙන ඉන්න දේ. දරාගෙන ඔබ දර කියන ධාතුවෙන් හැදෙන්නේ. ධම්ම කියන එක ධාතු කියන එකත් යම්කිසි ගුණයක් යම්කිසි ස්වභාවයක් දරාගෙන ඉන්නා වූ දේ ධර්මය. අනිත් එක තමයි එක තැනක විග්‍රහයක් කරනවා. ඒ කුසල අකුසල වශයෙන් බෙදලා ගත්තාන් පස්සේ යම්කිසි සත්වයෙක් අපායට වැටෙන්න නොදී ආරක්ෂා කරන නිසා ධර්මය කියලා. ඒ කුසල ධර්මය, හොඳ ධර්මය. තව එකක් තියෙනවා. ඕක තමයි ඉතින් ස්වභාව ධර්මය. දැන් ස්වභාව ධර්මයේ හැමදාම උදේට ස්වභාව ධර්මයේ කියනවා නේද? රේඩියෝ එකේ ටීවී එකේ කියනවානේ ස්වභාව ධර්මයේ. අද මෙච්චර උෂ්ණත්වය මෙච්චරයි, උලඟ මෙන්න මෙහෙන් හවාගෙන එනවා. එහෙම කියනවනේ. වැස්ස මෙන්න මේ පළාතට වැස්සයි. ඒත් ඇවිල්ලා ධර්මයක් තමයි ස්වභාව ධර්මයේ. ඉතින් හැම එකෙම ওই විදිහට ස්වභාව ධර්මය, ලෝක ධර්මය, ඊට පස්සේ ওই විදිහට කතා කරන ධර්ම තියෙන ත්‍රිපිටක ධර්මයේ තිබෙනවා. අන්න ඒක තමයි. නාම ස්වභාවය දරාගෙන ඉන්න නිසා නාම ධර්ම, රූප ස්වභාවය දරාගෙන ඉන්නා වූ ස්වභාවය නිසා රූප ධර්ම. ඒක නිසා ස්වභාව ධර්මයට අයිතිකාරයක් නැති නමුත් පවතින, අයිතිකාරයක් නැති, හිමිකරුවෙක් නැති, මවපු කෙනෙක් නැති යම්කිසි ධර්ම ස්වභාවයක් තියෙනවා. ඒක අපිට අයිතිත් නැහැ, වෙන කාටවත් අයිතිත් නැහැ. ආන්න ඒකට කියනවා ධර්මයේ කියලා. ඒ ධර්මවල ගොඩක් තියෙනවා. ඒ ධර්මවල ගොඩක් තියෙනවා. ද රූප ධර්ම කියලා කියන්නේ ඒ රූප ධර්මවල තියෙන වෙනස් වෙන රුප්පන ස්වභාවය ඒවට විතරයි තියෙන. ඒක නේ රූප ධර්ම කියනවා. නාම ධර්ම කියලා කියන්නේ අරමුණට නැමෙන ස්වභාවය තිබෙනවා. ආන්න ඒක නිසා ඒකට නාම ධර්ම කියලා. ඒ නාම ධර්ම අස්සේ තව බෙදාගෙන ගියාන් පස්සේ තියෙනවා පඨවි ස්වභාවයේ ලක්ෂණේ දරන පඨවි ධාතු ධර්මය, ආපෝ ධාතු ධර්මය, තේජෝ ධාතු ධර්මය. ඒ ධාතු කියලා කියන්නේ ඒක අර්ථයේ ඒව ඔක්කොම රූප ධර්ම වලට අයිති. ඊළඟට චෛතසික ධර්ම, චිත්ත ධර්ම, නිර්වාණ අපි ධර්මය අවබෝධ කරගන්නවා කියලා කියන්නේ ඒත් නිර්වාණ ධාතු, නිර්වාණ ධර්මයක්. ඒකට කියනවා මේ ලෝකෝත්තර ධර්ම කියලා කියනවා එක විදිහකට. ඒකෙන් පල්ලෙහා කොටස ලෞකික ධර්ම කියලා කතා කරනවා. ඒක නිසා ධර්මයේ කියන එක ඇවිල්ලා ස්වභාවය දරාගෙන පවතින දේ.
අපිට මේ ධම්ම හේතු ප්‍රභාවයන් සියලුම ධර්ම නේ.
ඔව්, මේ ධම්ම. මේ ධම්ම හේතු ප්‍රභව යම්
සියලුම
නේ. ඒක ඇවිල්ලා හේතු ඵල ධර්ම විතරයි. නිවන අන්තර්ගත වෙන්නේ. එදිනම නැත. සියලුම ධර්ම ඔව් සියලුම ධර්ම හේතු හේතුයෙන් හට ගන්න ධර්ම විතරයි. සේ ධම්මා හේතුඵව. ඒක කියන්නේ මෙහෙමයි. ඈ
හේතුයෙන් හට ගන්න
කියන්නේ. නිවන හේතුයෙන් හට ගන්න.
නිවන විතරයි.
යේ ධම්මා හේතුඵව ඒක කියන්නේ මෙහෙමයි. යම් කිසි ධර්මයක් හේතුයෙන් හටගත්තේද, ඒ කියන්නේ හේතුයෙන් හට නොගත් දේවල් අන්තර්ගත කරන්නේ. යම් කිසි ධර්මයක් හේතුයෙන් හටගත්තේද යේ ධම්මා හේතුඵව තේසං හේතු. ඒ වගේ හේතු කුමක්ද? තථාගතෝ අහ බුදුරජාන් වහන්සේ දෙසුසේ. එක ධර්මයක් අතාරිනවා, එක ධර්මයකට එකතු
වෙනවා.
හේ සංකත ධර්ම අතාරිනවා, අසංකත ධාතුවට එක එකතු වෙනවා. එහෙම නෙවෙයි.
සංඝස සබ්බේ ධම්මා අනත්තයි කියන තැන නිර්වාණයත් එක්කනේ.
නෑ. සබ්බේ ධම්ම. ඔව්. සංකත ධර්ම කියලා කියන්නේ හේතුයෙන් හට ගන්න දේවල්. හැම එහෙම හේතු චිත්තචෛසික ඔක්කොම ටික. චිත්තචෛසික රූප නිවාණය ඇත. අර ඒවා ඔක්කොම සංකත ධර්මයි. ආසංකත ධාත්වයේ ධර්මයේ කියලා කියන්නේ නිර්වාණය පමණයි. ඒක මේ දැන් අර සබ්බේ සංඛාරා අනිච්චා, සබ්බේ සංඛාරා දුක්ඛා, සබ්බේ ධම්මා කියලා වචන තුනක් තියෙනවා. එතන පාවිච්චි කරනවා මේ මුල දෙකේ සබ්බේ සංඛාරා, සබ්බේ සංඛාරා කියලා. එතන පාවිච්චි කරන අනිච්චයි දුකයි කියලා. සබ්බේ ධම්මා කියලා ගත්තයින් පස්සේ ඔක්කොම ටික ධර්ම ගන්නවා. නමුත් ඒවා හැමතැනම සංකත අස්සෙත් නැ, අසංකත එකෙත් නැ. අපි එක ධර්මයක් හේතු සංකත ධර්ම වලින් සංකත ධර්ම ඔක්කොම ටික ඇවිල්ලා හේතුඵල ධර්ම රාමුවේ. අසංකත ධර්ම තමයි නිර්වාණය. එකක් අතාරිනවා, එක ගොඩක් අතාරිනකොට අනිත් දෙකට අපි ඒකේ පිහිටලා ඒක තමයි වෙන්නේ. ඉතින් අවබෝධ කරගන්නවයි කියලා වෙන්නේ ඉච්චර. කෙලස් කෙලස් නැති කරගෙන යනකොට කෙලස් නැවත බුරාගෙන එන ගතියක් තියනවාද කියලා එහෙම අහන්නේ නේ. එක විදියකින් එක භාවනාවකින් එනවා අනිත් දෙකින් ඉන්නේ සමත භාවනාවෙන් කරන්නේ හංගන එක. ඒ කියන්නේ ඒක යට කරන එක. ඒක නොසලකා හැරීම. විපස්සනා භාවනාවෙන් කරන්නේ ඒකේ ස්වභාවය දැකගෙන යෑම. එතකොට මේ ඒකට උදාහරණයක් කියන්න පුළුවන් ත්‍රිපිටකයේ තියෙනවා එක සිද්ධියක්. දැන් සමත භාවනාව කරගෙන යනකොට සමත රසයට භාවනා රසයට එක්කාසු වෙලා අපි ඒක දිගට යනවා. මේ එතකොට කාම ධර්ම කෙලෙසයන්ට එන්න විදියක් නැහැ, ඒවා යට කරගෙන යනවා. එතකොට යම්කිසි අවස්ථාවකදී සමතේ අමතක වෙලා මේ කෙලෙස එන්න පටන් ගත්තොත් එහෙම ඒක සදට එන්න පුළුවන්. විපස්සනා කරගෙන යනකොට වෙන්නේ විපස්සනා කරන්නේ අර මේ ඔක්කොම ටික බලාගෙන මෙනෙහි කරගෙන යනවා. එතකොට එයා මේ හංග යන්නේ නැහැ. ඒවා දැක කියනවා. එතකොට කෙලෙස් රේට් එක අඩු වෙනවා. සංසාර පුරුදු භාවනා කිරීම නෙමෙයි භාවනා කරන්නේ නැති වුණා සිද්ධ වෙනවා. සංසාර පුරුදු නෑ, එහෙම එකක් නෑ. භාවනාවේදී සංසාර පුරුදු කියන ඒවා භාවනා කරන්නට පුරුදු වෙච්ච තිබිච්ච එක එන්න පුළුවන්.
ස්වාමීන් වහන්සේ මම හිතනවා මෙහෙම හෙවොත් දැන් භාවනා නොකරපු ධර්මයේ අහලක් නැති මුකුත් නැති සාමාන්‍ය විදිහට ජීවිතයක් ගත කරගන්න යම් ධර්මයක් ඇහුවට පස්සේ හරියම අපිට එහෙම මත වෙනවා, ඒක වෙනසක් නෑ. නමුත් දැන් ඒවා හඳුනා ගැනීමක් ගැනද කියලා හිතනවා. සම අපිට දැන් තරහ යනකොට තරහ යනවා කියලා දැනෙන ස්වභාවයක් තියෙනවා. ඉස්සර එහෙම එකක් දැනෙන්නේ නැහැ. ඉතින් යර කෙලෙස් මත වෙනකොට ඒ හඳුනා ගැනීමේ ශක්තියක් අපි මේ ධර්ම ඒ තුලදී අපි ඒක එහෙම දෙයක් කරේනව නේද?
සංහ
ඒක තමයි අපිට දැනෙන්නේ කියලා.
ආ
එහෙනම් කෙනෙකුට මේවා දැන් වැඩිපුර වෙනවා කියලා හිතන්නේ ඒවා හඳුනා ගැනීමේ වැඩිපුර ප්‍රතිභාවයක් තියෙනවා.
එහෙම හිතන්න පුළුවන්. ඒ කියන්නේ සංසාර පුරුද්ද කියලා කියන්නේ, ඒ කියන්නේ සංසාර පුරුද්ද කියන්නේ ඉස්සෙල්ලා කාලයේදී ජීවිතවලදී පුරුදු කරාවෝ ධර්ම මානසිකාරයන් අපේ මේ සාමාන්‍ය ලෝකයේ කටයුතු හින්දා වැහි යටවි තිබිලා ඊට පස්සේ දැන් මේ භාවනා කරන්න ගියන් පස්සේ මානසිකාරය කරන උට ඒවා යට වෙලා ඊට පස්සේ මතුවෙලා ඒ භාවනා කරපු දේවල් පාරවල් ඒවා මතුවෙලා ඇවිල්ලා
ඊටත් සම්මාස කෙලස් දැන් භාවනා නොකරම ඉන්න මේ ජීවිතේ නොකරම ඉඳලා දැන් කෙනෙක් භාවනා කරනවා, දැන් ඒ විදිහට ධර්ම මානසිකාරවල යෙදෙනවා. එහෙම කෙනෙකුට තරහක් එනකොට ඔන්න තරහ එනවා, ඉරිසියාව ඇති වෙනවා, ක්‍රෝධය ඇති වෙනවා කියන එක අඳුන ගන්න පටන් ගන්නවා. භාවනා කරන්න කලින් අපි ඒව අඳුර ගන්න නැතුව අපි ඒව හරි තමන් එතන හරි කියන මට්ටමේ ඉඳගෙන වැඩ කටයුතු කරගෙන යනවා මිසක් ඒව අඳුන ගන්න අර භාවනාව තුළින් අපි සිත හඳුනා ගැනීමේ දියුණුවක් අපි ඇති වුණොත් අපිට හිතෙනවා දැන් භාවනා කරන්න පටන් ගත්තට අපේ කෙලස් දැන් වැඩිපුර ඇති වෙනවා කියලා. නමුත් එතෙන්දී වෙන්නේ ඇත්තටම ඇති වෙන කෙලස් හැමදාම ඇති වුණා. නමුත් දැන් ඒවට ඒව අඳුනා ගන්න අපිට පුළුවන්කමක් ලැබිලා තියෙනවා.
එහෙම සිද්ධියක් වෙනවා. ආයෙමන
වේදනා පස්සනා කරනකොට සමාය භාවනා කරනකොට
ඔව්
යහපත් කරගෙන ඉන්න නොදැනෙන වේදනාවල් මතු වෙන සංහස ස්මතු වෙනවා තමයි වෙන්නේ.
එහෙම තියෙන ඒකේ වෙන්නේ මෙහෙමයි. අපි බාහිර තිබෙන්නා වූ අරමුණු වලට අපි ගිරා බැස්සයින් පස්සේ ඒවත් එක්ක ගොඩාක් තදට අපේ හිත ගනුදෙනු කරගෙන යනකොට මේ සාමාන්‍ය තියෙන දේවල් අපිට අමතක වී යනවා. ඒ අමතක වී යාම පස්සේ ඇත්ත වශයෙන්ම ඒවත් ඉස්සලා තිබිලා තියෙන අපේ තරම්ම බාර අරගෙන පිළි අරගෙන නැහැ. ඒවත් අර ලොකු අරමුණුත් එක්ක අපි හිටපු නිසා. දැන් ඒ ලොකු අරමුණු ටික අයින් කරලා අපි එක්තැන් වෙනකොට අර පොඩි පොඩි දේවල් ලොකුවට පේනවා අපිට. එහෙම තියෙනවා. ඒ හිත එක තැන් වෙනකොට දැන් අර මේ හොඳ මම හිතන්නේ උදේ හරි ඊයේ හරි මට මතක හැටියට කිව්වා මේ අර භාවනා කරනකොට අර ඊයේ කියවන හිමීට සක්මන් කරයි කියලා එතකොට ඇඟි බර දැනෙනවා කියලා කියවනේ සෑහඳ වේට් එකක් දැනනවා කියලා. ඒ එහෙම තමයි.
මම සාරස් මෙතන මේ ප්‍රශ්න දෙකක් අහන්න බලාපොරොත්තු වෙනවා දෙන්නේ කැනඩාවේ ඉන්න ඕන කෙනෙක් ඇමරිකාවේ ඉන්න ඕන කෙනෙක්. අදන් අහන්න කියන්න.
ආ කියන්න.
චිත්තා චන්ද්‍ර දිසානායක මහත්මයා මෙතන පුළුවන් ප්‍රශ්න යොමු කරන්න. අයියෙන් ටිකක් කතා කරන්න.
මොකද ඒකද කියන්නේ? ඔව් අප ඒක කියන්නේ දේශී තමයි. ඒක කියන්නේ දේශී. ගැටීමනේ. ගැටීම ඇත්ත වශයෙන්ම දැන් ඒකේ තියෙන්නේ එකක් ලෝභ කරනවා ඒක තණ්හා කියන වචනයෙන් පාවිච්චි කරනවා අනිත් එකට කියන්නේ ගැටීම කියලා. පටිගේ කියලා. ආ ඒකට වචනයක් දාගන්න ඕන තරම් අය කළා දාගන්න පුළුවන්. ඒකට කියන්නේ රූපයේ ගැටීම අකමැති අකමැති රූපයක් ගැටීම ඒ වගේම පටිකි 15 රූප ගැටීම රූප ගැටීම ගැටීම කියලා කියන්න පුළුවන් පටිගේ කියලා කියන්න පුළුවන් පරිස්සමෙන් මේ දෙක දාගන්න රූප ගැටීම කියලා කියන්නේ අර මේ ස්පර්ශය එහෙම නෙවෙයි පටිගේ කියලා කියන්න පුළුවන් තරහ අරමුණත් එක්ක ගැටීම තරහය තියෙනවනේ වර්ණයත් එක්ක ගැටෙනවා ශබ්දයත් එක්ක ගැටෙනවා ඒ වගේම තව එකක් කියන්න ඕනේ මේ තව එකක් කියන්න ඕනේ පටිග හැදෙන සිත් දෙකක් තියෙනවා ඒක තමයි තරහව වෛරය ඊට පස්සේ ව්‍යාපාදී ආදි වශයෙන් කතා කරන මේ තරහ ඇති වෙන සිද්ද එකයි තියෙන්නේ. ඒ සිද්ද එක ඇත්ත වශයෙන්ම හුදේ වස්තු රූපේ තමයි හැදෙන්නේ. ඒක නම් සෑහෙන වෙලාවක් යනවා ඒක වෙන්නේ කොහොමදයි මෙහෙමයි කියලා කියන්නේ. හැබැයි ඒක මේ අපි නරක සද්දයක් ඇහුවෙන් පස්සේ නරක රූපයක් දැනුණාන් පස්සේ අර විදිහට මේ හිත ඇතුලෙන් ඒකට ඝට්ටණී වීමක් තියෙනවා. තව එකක් තමයි හොඳ රූපයක් හරි නරක රූපයක් හරි දෙකම ඉස්සල්ලා අපේ ඇහි ගැටුණයින් පස්සේ හැදෙන්නේ උපේක්ෂාසහගත ස්වභාවයක් හැදෙන්නේ උපේක්ෂාසහගත. ඒක කිහිල්ලා එකපාරම තරහක් හැදෙන්නේ ඊට පස්සේ තමයි පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීමේ තියනා වූ සිතුවිල්ල හැදෙන්නේ. රූප තණ්හා තිබෙනවා රූප ද්වේෂ කියලා නැහැ. හැබැයි රූපේ පිළිකුල් කරන එකක් තියෙනවා. ඒක වෙන්නේ ඒකේ තියෙන්නේ මේ ඒක විස්තර කරන්නේ මෙහෙමයි. දැනට මේ වෙලාවේ නරක රූපයක් තියෙනවා නම් ඒ නරක රූපය ප්‍රතික්ෂේප කර කර ඒකේ අනිත් පැත්තෙන් හොඳ එක පැතීම තියෙනවා. මේ වෙලාවේ නරක ශබ්දයක් තියෙනවා නම් ඒක එපා කරනවා කියන එකේ හැඟවුණු අර්ථය තමයි මේ ඒකේ අනිත් පැත්තෙන් මේ හොඳ ශබ්දය පතනවා කියන එක. ඒක ප්‍රබලයි. නරක ගන්ධයත් නරක ස්පර්ශයක් නරක රසයක් හැම වෙලෙම මේ එපා කරනවා කියලා කියන්නේ මේක එපා මට අනිත් ස්වභාවය අවශ්‍යයි කියන එක. නෑ
හොඳයි අපි එන්න තව ප්‍රශ්නයක් තියෙනවා ගමනේ.
දේශයට තණ්හාව නැහැ. දේශේ එපා කරවල ඒ Tamanට මේ වෙලාවට නැති රූපේ හරි ශබ්දේ හරි පැතීම තමයි තියෙන්නේ.
දේශ කරනවා කියන්නේ
එහෙම තමයි තියෙන්නේ. කියන්නේ මේ වෙලාවේ මෙන් දැන් තියෙන ද්වේෂසහගත පටිඝ ස්වභාවයේ එපා මට මේක ඉක්මනට නැති කරගෙන අරක මතුවේවා කියන ලැබේවා ඇති වේවා කියන එක තමයි තියෙන්නේ.
ඒක පටක් ගන්නවා.
තා තියෙනවා. තියෙනවා.
චිත්‍ර රාජපක්ෂ මහත්මිය අපසන්නස කැන්ඩා සම්බන්ධ වෙනවා. චිත්‍ර රාජපක්ෂ
හරි එහෙම තමයි. අපිට මනසෙත් තිබෙනා වූ මනසේ තිබෙනවා මනෝමය චිත්ත රූපවල මනෝමය සිතුවිලි තුල රසයක් වේදනාවක් වින්දනයක් තියෙනවා. ඒ වින්දනය හොඳට දැනෙන රහට දැනෙන හින්දා තමයි අපි ඒකේ ගිලගෙන බැහැගෙන ඉන්නේ. ඒක නිසා තමයි ඒකට අපි ආසා කරන්නේ. ඒක නිසා වේදනා පත්‍ය තණ්හා කියන එක එතන තියෙනවා.
සමනසේ අපේ කලින් ප්‍රශ්නෙට අපිට ලබා දුන්න උත්තරේම මේකට ප්‍රතිදාගන්න පුළුවන්ද කියලා හිතුණා. මේ දැන් ඉතින් මේ ඇහුවේ සැප වේදනාවක් තියෙනවා නම් නේද ධම්ම තණ්හාව කියලා. ඔතින් සැප වේදනාවක් නැත් කිසියම් මනස දක් මේක සැප වේදනාවක් නැත්නම් කෙනෙක් වත්තන තියෙන්නේ තමන් සැපකන එක අනිත් පැති ධර්මයක් තියෙනවනේ. ඔව්. ඒ නිසා සප වේදනාවක් කියන දේ දැටි නෝනා වුණා ධර්මයේ කිරතන්නාවක් තියෙන තුලන්නේ දෙක දෙකේ අනිපත අර අපේ රණිතයට කියපු දෙයම ඇප්ලයි වෙනවද මේකටත් කියනවා
තියෙනවා. මෙහෙමයි තියෙන්නේ. දැන් අපි හිතමු නරක සිතුවිල්ලක් අපිට වද දෙන මොකක් හරි දෙයක් මේ හරියට මේ මතුවෙනවයි කියලා හිතට එහෙම ඇති වෙනවනේ. ආවේග පරණ දේවල් සිදුවීම් ඒව ඇවිල්ලා මනෝමය වශයෙන් ඇති වෙන ධර්මනේ. ඒවා සිද්ධි හැටිනේ අපි ලෝක මට්ටමේ සරකන්නේ. එතකොට ඒ වගේ වේදනාකාරී ස්වභාවය වැඩි. ඒ වේදනාකාරී ස්වභාවය වැඩි හින්දා අපිට ඒ වෙලාවෙම මේ ඒකට ගැටෙනවා වගේම අපි ඒකේ පිටපැත්ත හිතනවා. සහ අපි ඒක නැති අවස්ථාවක් ඒක නැති වුණයින් පස්සේ මට හැදෙන සැහැල්ලුව සහනේ පරිසරය ගැන අපි ඒකට ඇලුම් කිරීමක් කරනවා. මේක නැති කරගෙන අරක මතු කරගන්න ඒක මනසෙත් සිද්ධ වෙනවා. ඒක මතුවෙලා ඒක මානසිකාරී සිද්ධ වෙලා ඊට පස්සේ ඒකට ලොල් වීමක් ඒක මතු කර ගැනීම දැරීමට උත්සාහයක් තමයි ඒ තියෙන්නේ. එහෙම තියෙනවා. ඒ ධර්මයේ පුරුදු කිරීම වශයෙන් ගියයින් පස්සේ කළ යුතුවන්නේ ඒකයි. ධර්මයේ පුරුදු කරන්න ගියයින් පස්සේ කරන්න ඕන වෙන්නේ ඒක ඇලෙන්නෙත් නැතුව කිසිම දෙයකට අගයක් වටිනාකමක් දෙන්න එපයි කියවනේ. හොඳ හෝ වේවා නරක හෝ වේවා සැප දුක් උපේක්ෂාව ඒක ඒ විදිහටම බලන්න කියලා ඒක තමයි ධර්මයේ තියෙන හැටියට දකින්න බලනවා කියලා කියන්නේ. එහෙම තියෙනවා. එහෙමදී නර වෙන්නේ මේ ඒක තව එකක් කියන්න ඕනේ. පටිගේ ආවන් පස්සේ මම මෙහෙම දෙයකට මම මේක නැති කරගෙන අලුත් එකක් ලබා ගැනීමට ඕනෑ කරනවා ලෝභ කරනවා නේද කියන එක අපිට එහෙම පේන්නේ. ඒ වෙලාව සාමාන්‍ය මිනිස්සු විදර්ශනා කරන වෙලාවක් නෙවෙයිනේ. ඒක නිසා දැනින් නැහැ පේන්නේ. නැත්තම් අරක අස්සෙ තියෙනවා.
දැන්
පටන්
ගන්න. එහෙනම් මේ ස්කයිප් එකේ ඉන්න අයට තව ප්‍රශ්නක් මොනවද තියෙනවද මේ ලාවේ? ටයිප් එකේ නෑර මොනවද තව ප්‍රශ්න තියෙනවද මේ ලාවේ? හොඳයි. එහෙනම් මල්ලික.
ආනාපානසති භාවනාවකින් ධර්මය අවබෝධ කරගන්න. ඒ කියන්නේ ආනාපානසති භාවනාවකින් ධර්මය.
ආනාපානසති භාවනාවෙන් ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඒකේ ඉස්සෙල්ලා රූපය ගන්නවා. රූපේ අරගෙන ඔක පොත කියනවා වගේ වැඩි. ඉස්සෙල්ලා රූපය පිටු. ඊට පස්සේ පිටුවේ තිබෙනා අකුරු. ඊට පස්සේ අකුරු වලින් කියවගෙන කියවගෙන යනවා. ඒ වගේ ඉස්සෙල්ලා රූපය ආනාපාන ආස්වාස ප්‍රස්වාස. ඊට පස්සේ ආස්වාස ප්‍රස්වාස තේරුම් ගත්තයින් පස්සේ ආස්වාස ප්‍රස්වාස වලට යොමු වෙලි තිනනවා. යොමු වෙලා වැටිලා තිබෙනා වූ නාම ධර්ම. නාමය කියලා කියන්නේ මේක තේ අපි දැන් රූප මනසිකාරය සිද්ධ වෙනකොට නාම ධර්ම එක එක්කිනාට එක එක විදිහට වැටෙනවා. සමහර කෙනෙකුට තේරෙනවා ආස්වාස ප්‍රස්වාස වලට යොමු වෙච්ච ආස්වාස ප්‍රස්වාස වල හිත හැප්පෙන විදිහ තේරෙනවා. එතකොට එයාට නාම ධර්ම වලින් ප්‍රකට වෙන්නේ පස්සෙයි. සමහර කෙනෙකුට තියෙනවා නාම ධර්ම වල තිබෙන නැහැ. වැරදි. නාම ධර්මනේ රූප ධර්ම වල ආස්වාස ප්‍රස්වාස වලට හැපෙන ගතිය තියෙනවා. ඒක පස්සෙයි. අනිත් එක තමයි ආස්වාස ප්‍රස්වාස දෙකේ තිබෙනා වූ සැප වේදනාවක් හරි උපේක්ෂා වේදනාවක් හරි තිබෙනා වූ වේදනා ස්වરૂපේ තේරෙනවා. එතකොට එයාට නාමේ හැටියට වැටෙන්නේ ආ මේක උපේක්ෂා සාගතයි මේක ඒ වේදනාව දකින. එතකොට සමහර කෙනෙකුට ස්පර්ශයේ ප්‍රකට වෙනවා, සමහර කෙනෙකුට වේදනාව ප්‍රකට වෙනවා. සමහර කෙනෙකුට ඇති වෙනවා මේ ඇවිල්ලා ආස්වාසයේ දකින්නේ දකින්නාවු හිතයි මේ ප්‍රස්වාසයේ මේ ප්‍රස්වාසයේ දකින්නාවු හිතයි කියලා විඥාණය ප්‍රකට වෙනවා. පොට්ටබ්බේනේ තියෙන්නේ මේ නැ අපේ හිත මෙහෙමයි තියෙන්නේ. පොට්ටබ්බේ කායිකයිනේ වැටෙන්නේ මෙහෙමයි. දැන් අපේ හිත ගිහිල්ලා දැන් හිතනේ ඔක බලන්නේ. හිත තමයි ආස්වාසිය දකින්නේ. හිත තමයි ප්‍රස්වාසිය දකින්නේ. හිත ගිහිල්ලා බලනකොට ඔන්න දැන් මගේ හිත මේ දැනගන්න ගතිය මේක ස්පර්ශ වෙනවා කියලා ඒක දකිනවා. ඒක නාමයක්. ඒක ස්පර්ශය කියලා කියන්නේ නාම ධර්මය. ඒ ස්පර්ශය වෙන ආකාරයේ නාම ධර්ම හැටියට මගේ හිත මේක ස්පර්ශ වෙනවා කියලා ස්පර්ශයේ මුල් කරගෙන නාම ධර්මයේ දකින. සමහර වෙලාවට කෙනෙකුට ඒකේ තිබෙන ෆීලින් එක දැනෙනවා මේ හොඳයි මේක. සීතලයි උෂ්ණයි කියලා ඒකේ යම්කිසි සැප ස්වභාවයක් හරි උපේක්ෂා ස්වභාවයක් හරි තමයි දැනෙන්නේ. ආස්වාද ප්‍රසවාස හේතුව මේ ආස්වාස් ප්‍රස්වාසර දුක්ඛ ස්වභාවයක් එහෙම මතුවෙන්නේ නැහැ. එක්කෝ සැපක් එක්කෝ උපේක්ෂා සහගත ස්වභාවයක්. ඒ දෙකේ වේදනාව ප්‍රකට වෙනවා. ඕකේ ඒ අනිත් වලටත් එහෙමයි. අනිත් පට වියාපෝ තේජෝ ආය වලටත් එහෙමයි. ඊට පස්සේ එහෙම නැත්තම් එයාට ඒක දැනගන්නා වූ විඥාණය. මගේ මේ පට වේ ධාතුව නැ මේ ආස්වාස් ප්‍රස්වාස රැල්ල මෙන්න දැනගනිමින් යනවා කියලා ඒ ආස්වාස ප්‍රස්වාස රැල්ල උඩට වැටලා තියෙන දැනගන්නා ස්වභාවය දකින. ওই විදිහට තමයි නාම ධර්ම එක 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 මුලින් මේ මතුවෙන්න පටන් ගන්න. ඊට පස්සේ අනිත් ඒවා පස්සේ මුල් වෙනවා, වේදනා මුල් වෙනවා, අනිත් එක තමයි විඥානය. ඊට පස්සේ කියන්නේ හිතනවා නම් ඒ හිතන විදි දැන් වීරියත් ඇවිල්ලා නාම ධර්මයක් නේ. වීරිය ඒකට තීන මිද්දේ ඇති වෙනවා නම් අකුසල ධර්මයක් හැටියට කඩා වැටෙන හැටි, ඊට පස්සේ උද්‍යෝගයක් හැදෙනවා නම් උද්‍යෝගේ, ඊට පස්සේ ඒකාග්‍රතා චෛසිකේ, ඒවා පේනවා. හොඳයි, එහෙනම් අපි සක්මන් කරමු ටිකක්. හ්ම්. එකකම කකුලට අවධානය යොමු කරොත් හරි, අනිත් එකත් පේනවා නම් ප්‍රශ්නයක් නෑ. හේතුව ඔය දෙකම ඇඟට සම්බන්ධයිනේ. වම් කකුලයි දකුණු කකුලයි දෙකම ඇඟේනේ. ඒක හින්දා දැන් වම් කකුලට බර දෙනකොට වම් කකුලට බර දෙනකොට වම් කකුලේ තිබෙන්නා වූ ඒ වෙලාවට නැති ධාතු ස්වභාවයක් එක්තරා විදියකට උතන මැවෙනවා, මතු වෙනවා, නැගිටලා එනවා. ඒ ටික අපිට අර ගොරෝසු හැටියට තේරෙනවා. එතකොට අර මේ වම් කකුලේ එහෙම වෙනකොට දකුණු කකුලෙත් තියෙනවනේ පොඩි සැහැල්ලු වීමක්, බර අඩු වීමක්, අරකම් මේක වෙනසක් තියෙනවනේ. ඒකත් හිතට සමහරට දැනෙනවා. ඒක දැනෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඒක මේ අවලංගු කරන්න අවශ්‍ය නැහැ. ඒක තියෙන්නේ ඒ මතු වෙන දෙයක් නේ වෙන්නේ. ඒකෙන්ද මුල මේකට දුන්නට කමක් නැහැ. අරක පේනවා නම් පොඩ්ඩක් එහෙම දැනවන්නට කමක් නැහැ.
හොඳයි, එහෙනම් සර්නස් ස්ටයිප් ගිනේට තියමු කියන්න. දැන් තව මේ වෙලාවේ ඉඳන් පැය භාගයක් සක්මන් භාවනාවක් මෙතන කෙරෙනවා. ඒලා ස්කයිප් ඔෆ් කරන්න. ඊට පස්සේ විනාඩි 15ක් අපි TV ආරම්භ කරගෙන නැවතත් එනවා පරයන්ත භාවනාවට. ඊට පස්සේ ඒක විනාඩි 45කින් කියන්නේ නැවතත් අපිට ඔකට කනෙක් කරන්න පුළුවන්. සර්නස් ඒක උපදෙස් අහන්න පුළුවන්. භාවනාවට ඉක්ු දෙන්නේ නම් විනාඩි 45. ඔකට දෙන්න පුළුවන් සක්මන් භාවනා කරන්න. ස්කයිප් එක drop කරන්න. Thank you.